Se le voy a tomar. Bien.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපි අද මේ කතා කරලා සංයුක්ත නිකාය දුකේ හේතුනා සූත්‍රය ගැන. මේකදී ආරම්භනේ විඥානයේ හේතියොත් ඒ විඥානය වැදුනොත් නැවත නාම රූප වල සලායතනෙන්ද ජරා මරණ දුක එකී වෙනවා කියලා කතා කරගෙන ආන්සිත් වෙනවා. ආරම්මණීය විඥානයේ පිටන්නේ කොහොමද? යම් අරමුණකට හිතනවා නම්, කල්පනා කරනවා නම්, අනුසය වශයෙන් හෝ පවතිනවා නම්, නොසිතුවත් කල්පනා නොකර අනුසය වශයෙන් හෝ පවතිනවා නම්, ඒ ආරම්මණීය විඥානයේ පිටිය වෙනවා කියලා කතා කරගෙන ආන්සිත් කළා. මම හිතන්නේ ඒක දෙකට බෙදලා කියනවා. ආරම්මණීය කියන්නේ මොකද්ද? රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා. ආරම්මණය විඥානයේ පිහිටියා වෙන්නේ ඒ ආරම්මණය ලැබගෙන ඊට අනුව අපේ මනෝමය මොන හරි සිතුවොත් ඒ හිතන සිතේ තියෙන ගති ටික හරහා ආරම්මණය ලැබෙනවා. අපි ඒකට කිව්වේ දැන් මේ එතකොට ආරම්මණයේ විඥානයේ පිහිටියාම ආරමුණ අපිට හම්බ වෙනකොට අර සිතේ තියෙන ගතිය තමයි සිහි වෙන්නේ. සිතේ සිත සිහි කළොත් අර රූපාරම්මණය තමයි අපි සෑහෙන්නේ. දැන් පොත කියලා මේ රූපය දැක්කොත් පොත කියලා අදහස වෙනවා. පොත කියලා හිතුවොත් හිතට මේ රූපය දැක්කොත්. එතකොට ආරමුණේ විඥානයේ පිහිටියාම වෙන්නේ. එතකොට ඒකේ පොදු ලක්ෂණය තමයි දැකපු දේ තියෙනවා කියලා ඉතුරු වෙනවා අපිට. ආරම්මණය විඥානයේ එතකොට ආරම්මණය විඥානයේ නොපිහිටන්න නම් අනුසය කියන මට්ටමේ අනුසය ධර්මයම දුර වෙනවා කියලා වෙනවා. එතකොට කල්පනා නොකර නොකිතනවා කල්පනා නොකර අනුසය වශයෙන්ද නොපිහිටියොත් තමයි ආරම්මණය විඥානයේ නොපිහිටිය වෙන්නේ. එතකොට අනුසය කියන ධර්මතාවය අපිට දුරු කරන්න ලෝකෝත්තර මාර්ගඥානයක්ම ඕන වෙනවා කියලා මතක් කළා. ලෝකෝත්තර මාර්ගඥානය කියන්නේ මොකක්ද කියලා කතා කළා. රූපාරම්මණී යථාභූත ස්වභාවය සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන ආරම්මණයන්ගේ යතහ භූත ස්වභාවය නැත්නම් ඇත්ත ඇති සැටි පවතින මත්තම දකින්න එකයි සම්මාදිට්ඨිය කියලා කිව්වේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඊට පස්සේ ඒ ඇත්ත ඇති හැටි දකින්නම කොහොමද ඒක දකින්නෝනේ? එක එක් ආරම්මණය ආරම්භය මතක් කරලා නම් රූප ආරම්මණය නම් ඒක බාහිරයි කියලා දකින්නෝනේ. ඒ වගේම මහ භූතයන්ගේ උපාදාය රූපය කියලා දකින්නෝනේ. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් නැසගෙන තියෙන කියලා දකින්නෝනේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්නෝනේ. කියලා මතක් කරා. ඒ වගේම ආරම්භණ ටිකේම යථා භූත ස්වභාවය එකම විදිහට ගති ටික සමානයි පොට්ටබ්බ ධාතුවේ විතරක් උපාදාය රූප වෙනුවට මහ භූත රූපේ ඇතුළත් වෙන ඒ තර ගති ටික එකමයි ඈ බාහිරයි අවිද්‍යා කම්ම කරන ආහාරයෙන් ගැනුනේ පෙරමුත් වීම හතර නිතරමත් වෙන තියෙනවා කියන්නේ ඒක තියෙනවා ඊට පස්සේ මම බාහිරයි කියලා කියන්නේ ඇයි කියන ටික විස්තර කළා ඊට පස්සේ මහ භූතයන්ගේ උපාදාය රූපය කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව විස්තර කළා. ඊට පස්සේ අපිට දැන් ඒක වෙන මොකක් තව එකක් තියෙනවද උපාදාය රූපයන් ගැන දැනගන්න? දැන් වර්ණ සටහන ගැන කතා කරලා නේද? වර්ණ සටහන කිව්වහම උපාදාය රූපය කිව්වහම අපිට අර ජලයකට පතිත වෙලා තියෙන වර්ණ සටහන තමයි අපිට ඒකට තියෙන නිමිත්ත. එතකොට කාන්ත ශබ්දයක් ඇහෙනකොට කවදාවත් නොදන්න භාෂාවකින් කවුරුහරි කතා කරනකොට අපිට ශබ්ද මාත්‍රයක් ඇහෙයි. ඒක තමයි සද්ධාගම්මනේ නිමිත්ත. ඒ මට්ටම තමයි යථාභූත ස්වභාවය. ඊට පස්සේ දිවට රසයක් දැනුනොත් අපි කියමු උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙකුට රූප නිමිති නැහැ. එයාගේ දිවට මොනවා හරි ටිකක් රස ටිකක් තිබ්බොත් රසය දැනෙයිද? ඇස් පේන්නේ නැහැ. ඇස් පේන්නේ දිව තියෙනවා නේද? රස දැනෙනවා. එතකොට ඒ රසයට නම් ගන්නත් පුළුවන් ලුණු රස මේක අඹුල් රස පිත්ත රස කියලා. නමුත් ඒ රස දැනෙද්දී අපිට ඇඳෙනා වගේ ඒ රසය ලුණු රසට නිමිති හිටින්න බෑ. අඹුල් රස මෙහෙමයි කියලා නිමිති හිටින්න බෑ. දැන් අද අඹුල් රස කිව්වොත් අපිට තියෙනවා නේද අඹුල් රස දේවල් වල විතර කියන්න පුළුවන් නේ මොනවා වගේ අඹුල් රස. ඒ තමයි රසයට අදාළ නැති කොටස. රසය කියන්නේ රස ආරම්භයේ ස්වභාවය තමයි නුනු රස, තිත්ත රස, අඹු රස, පැන් රස වෙන පුළුවන්. හැබැයි ඒක ද්‍රව්‍ය කර්මනා එක කියලා නැහැ ඒ රස ආරම්භයේ ස්වභාවය. ඒක තමයි උපාදාය රූපේ ඒකද මහ භූත එහෙම නෙමෙයි. ඒ රූපෙබ්බතු රූපේ උපන්දන්නේ ජීවේ අපි ඒකට පස්සේ කතා කරමු. එතකොට මේ උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙක්ට යම් කිසි ගන්ධයක් දැනෙන්න පුළුවන් සුගන්ධයක් හෝ දුගන්ධයක්. නමුත් එයාට ඒකට විස්තර එකතු වෙන්නේ නැහැ. මේ රෝස මලේ සුවඳ, පිච්ච මලේ සුවඳ කියලා එතකොට මේ කියලා අරමල ගන්ධ කියලා ඒ වගේ ඒ වචනයක් හරිදී කියනවා වගේ කතා කිව්වොත් එයාගේ මනසේ අර වගේ භූතකන අද වගේ ඇඳිලා නැහැ. එතකොට ඇස් උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙකුගේ ඇඟට මොනවද ගැටුණෝ? සීතල, උෂ්ණ, මෘදු බව, රළු බව තියෙයි. නමුත් පුතුව ඇඳ මේසයක් අතක් පයක් සපුනා කියලා එහෙම රූප නැහැ. එතකොට සිතට හම් වෙන ධම්ම රූපේ ස්වභාවය තමයි අපිට හීන වෙනවානේ. හීන වෙනවා. හීනෙන් යම් යම් රූප පේනවා. ඊට පස්සේ අවදි වුණාම ඒක සිහි කරන්න පුළුවන් අපිට. පුළුවන්. ඒ හීනෙන් දැකපු රූපේ සිහි කළා පීවි ලෝකේ අපිට මොනවද කරන්න පුළුවන්? ඒකෙන් අපිට මොනවද වැඩ ගන්න පුළුවන්? හීන පෙනෙන හැම හීනයකම තියෙන රූපයක ස්වභාවයක තමයි. අර ධම්ම ධම්ම රූපෙකම ස්වභාවයක. ඒකෙන් ප්‍රියමි ලෝකේ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ, සම්බන්ධතාවයක් නැහැ. ඔක තමයි ඔය රූප ටිකේ ලක්ෂණය. ඊට පස්සේ එතන කයට ගැටෙන පොට්ටම්පිය විතරක් විශේෂණයක් තියෙනවා. ඒ තමයි මහ භූත. කෙලින්ම පඨවි ධාතුවමයි අපි ස්පර්ශ වෙන්නේ. ඒ හින්දා ඒක උපාදාය රූපයක් නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ රළු කාර්කස තද ස්වභාවයෙන්ම කෙලින්ම අපිට ස්පර්ශ වෙයි. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට හම් වෙන රූප ටිකේ ආරමණයන්ගේ සැදැ ප්‍රකෘති ස්වභාවය. එතකොට සම්මා දිට්ඨිය තියෙනකොට එයාට ඇහැට රූපයක් පෙනෙනකොට ඔය විස්තර ටික තියෙන්න ඕනේ. මොකද බාහිර රූපය කියනක බාහිර එකක්මයි කියන කාරණාව තියෙන්න ඕනේ. ආධ්‍යාත්මික තමන්ගේ ශරීරයම දකින්න බැරි බවක් තියෙන්න ඕනේ. බාහිර ශබ්ද හැම වෙලාවෙම සද්දේ බාහිරයි, ආධ්‍යාත්මික ශබ්දෙම තියෙන්න බැහැ. එතකොට ඒ වගේ ස්පර්ශ ආයතන හයම ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්නේ නැතුව බාහිරමයි කියන මට්ටම තියෙනවා. අපි මතකද අර සූත්‍රයක් කතා කළා, සමචිත්ත පරියය සූත්‍රය කියලා. ඒකේ මතකද ආධ්‍යාත්මික සංයෝජන කාමරාගයි බාහිර සංයෝජන උද්දම් භාගය කියලා මතක් කළේ. මොකද කාමරාග මට්ටමේ තියෙන මේ කායික තියෙන නිමිති අතපය හතරක් තියෙන ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිල්ලා හතරේ විලවක් තියෙන උඩයට සරස කියලා මයින්න පුළුවන්. මේ කායකට තියෙන කාම භූමියක තියෙන නිම්ම තියෙන මේ කායේ නිමිති අතහැරලා යනවා. ඊට පස්සේ දැන් අපිට තියෙන එකම ඇයි රූපායතන රූපාරම්ම සද්ධාරම්ම ගන්ධාරම්ම රසාරම්ම සුත්තරාරම්ම ධම්මාරම්ම කියන මේ බාහිර ආරම්ම ටික හැදිලා තියෙන හේතු ටික අපි කියන පංච උපාදස්කන්ධයේ උදේට හේතු පහක් තියෙනවා. අවිද්‍ය, කර්ම, තණ්හා, ආහාර, නිබ්බති රක්ෂ නොදකින විදිහට ඒ පහම තියෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධම්ම කියන ටිකට. එතකොට දැන් මේ ඇහැට පෙනෙන රූප ගන්න මේ රූප හැදිලා තියෙන්නේ මම නෙමෙයි කියන දුර්ජනන දේශනා කරන අවිද්‍යාව, කර්ම, තණ්හාව, ආහාරයෙන් හැදිලා තියෙන්නේ. එතකොට දැන් අපිට දැනෙන්නේ බාහිර තියෙන රූපයක් නේ අපිට පේන්නේ කියලා නේද? එතකොට බාහිර තියෙන ওই වස්තුවේ අවිද්‍යාවෙන් හැදිලා තියෙන්නේ. කර්මෙන්ද හැදිලා තියෙන්නේ. ඇයි එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කළේ? දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ගොඩනැගිලි කස්කොලම් ඕව තියෙනවා අපි ඉපදෙද්දත් ඉස්සෙල්ලා ඒ තියෙන වස්තු තමයි අපිට දෙන්නේ කියලා නේද? එතකොට ඒ කියන්නේ ඒ වස්තු මතම හැදිලා ඉපදලා තියෙන අවිද්‍යාව කර්මෙන්ද? එහෙනම් ඒකට හේතුව තමයි මේ ඇහැ හැදෙන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන දෙකෙන්. ඒක වෙන්නේ අපි කියමු මරණාසන්න මොහොතේදී අපි පෙර ජීවිතේ ගම කරපු කුසල වේවා, අකුසල වේවා, කර්ම නිමිත්ත ඇසිදිරිකට එනවා හිතට පේනවා කියලා. එතකොට ඒ කර්ම නිමිත්ත ටිකලිය අවිද්‍යා සංකාර කියන ටිකෙන් අවිද්‍යාවෙන් කර්ම නිමිත්ත එනකොට ඔක්කොම කියලා නිකාන්තික්ෂණය කියලා. ඒ හැම අපි කවුරුවත් හැම කෙනෙක්ම ප්‍රතිසන්තිය දෙයන්නේ තණ්හාව නිසා. ප්‍රතිසන්තිය තණ්හාව පදාර බව කියලා තියෙන්නේ. එතකොට ඒ කර්ම නිමිත්තේ ඇත්ත නොදැන ඒ නිමිත්තට තණ්හාව ඇති වෙනවා. තණ්හාව කියන්නේ වෙන මොකක්ද නෙමෙයි, ඒ මොහොතේදී ආරමුණ හිතෙන් අල්ල ගන්න කම තණ්හාව ආජ්‍යසාරිතට. එතකොට හොඳ කියලා නරක කියලා ආයෙ වෙනසක් නැහැ. එතකොට ඒ පෙනෙන කර්ම නිමිත්තට තණ්හා කළාම විඥානයේ පිහිටියාම දැකගත්තාම ඒ අරමුණ හිතෙන් අල්ලගන්න කමම තණ්හා. ඒ නිසයි ප්‍රතිසන්දි වශයෙන් මෞඛිකට දැකගන්න. එතකොට විඥානයේ මෞඛිකට දැකගන්නකොට අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටිකක් තියෙනවා. ඒ මෞඛිකයේ තියෙන බීජ කර්මය අසු කරගෙන පවතින විඥානයට. එහෙම කියන්නේ විඥානයට පවතින්ද කනගුණ ආහාරයේ මෙහෙලද. ඒ කනගුණ ආහාර ටික ලැබෙනකොට මේ සිටියේ තියෙන කර්ම ගති වලට තමයි රූපය රාශි වෙන්නේ ඇවිල්ලා. එතකොට කනගුණ ආහාරයෙන් හැදුණු හැදෙන්නේ අර සිටියේ තියෙන ගති වලට. එතකොට සිටියේ තියෙන කර්ම ගති වලට අර කනගුණ ආහාරය වල රාශි වෙනකොට ඔතන කියනවා මේ සිටේ තියෙන සිතයි සිතුවිලි දෙක කබලින් බාහිර රූපේ බැඳිලා තියෙනවා. ඒ රූපය මේ සිතේ බැඳිලා තියෙන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක්ෂ ලෝකට කියන්නේ. එහෙම වෙනකොට දැන් අපි දිට්ඨියක් පෙත දිට්ඨියකට කඩදාසියක් තිබ්බොත් අර දිට්ඨිය දින තතරවදී උගා ගන්නවනේ. ඒ මොකේ මේ සිතේ තියෙන ගති ටික උගා ගන්න තියෙන අර රූපේ. වර්තින විඥානේ මේ කය බැඳිලා තියෙනවා. ඊට පස්සේ මේ කය සිටේ දින ගති ටික උරාගෙන තියෙනවා. එතකොට දැන් සිටේ තියෙන ගති වලට අනුව තමයි රූපය හැදෙන්නේ. රූපය හැදෙන ගානට තමයි සිත පවතින්නේ. මෙහෙම වෙනකොට නාම රූප හැදෙනවා කියනකොට නාම රූප දෙක පවතිනකොට හැදෙන්නේ ඇහ කන්න දිවනාසයේ ශරීරයෙන් මේ ප්‍රසාද ටික තමයි පිටා. මහ භූත ටිකේ මේ වගේ ප්‍රසාද විදිහට මහ භූත ටිකේ ප්‍රසාද හැදුනේ සිතේ තියෙන ගති නිසායි. මහ භූත ටිකෙන් තමයි විඥානය බැඳිලා තියෙන්නේ. විඥානය බැඳ තියෙන මහ භූත ටිකේම ප්‍රසාද පිළිසි සිතේ තියෙන ගති නිසා. ඒ නිසා මේ ඇහැට කියනවා කර්මජ රූපයක් කියලා. කන්න, නාසය, දිව, ශරීරය කියනවා කර්මජ රූප කියලා. ඇයි කර්මජ රූප කියලා කියන්නේ සිතේ තියෙන කර්ම ගති ටිකට මේ ප්‍රසාර දෙක ඇතුළේ තියෙන්නේ. එතකොට දැන් එහෙම ප්‍රසාර ටික හැදුනේ ඇයි කෙනෙක් යනවා මාළු වල. දැන් දැල බඳින්න. මේ දැල බඳින්නේ මොකටද? දැලක් කියන්නේ මාළු වල. ඒ මොකද මාරු කරන්න කියන කැමැත්ත. ඒ වගේ ප්‍රතිසන්දේශක විඥානයේ රූප තණ්හා, බද්ධ තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා ඕය ආරම්භ වල තියෙන තණ්හාවෙන් ඕවා බින්දින් අහන්න ඕනේ හින්දායි මේ මෞසිත ගතගන්නේ. දැන් එතන ඉඳලා ඒ වාඩියේ ඉඳලා මෙයා දැලක් කියනවා සත්තු ගොදුරු කරගන්න පුළුවන්. මොකද එතකොට කන්න පුළුවන්. ඒ විඥානයේ රූපේ දැකගෙන එයාගේ හිතේ තියෙන ගති වලට මේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද කියන මේක දැලා මේ දැල කියනවා. මොකටද? ගොදුරු ගන්න, ගොදුරු වල ගන්න. එතකොට දැන් මේ ප්‍රසාද ටික හැදුනහම වෙන්නේ මොකක්ද? මහ භූත ටික ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුත්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප ටිකක් තමයි අවකාශ ධාතුවේ තියෙන්නේ. එතන වර්ණ ගන්ධ රස ඕජා කියලා උපාදාය රූප ටික පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතයන්ගේ වෙන් කරන්න බෑ. මහ භූත ටික මේ ටික වෙන් කරන්න බෑ. කොහොම රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් තමයි වර්ණ සටහනක් හදලා පෙන්නන්නේ. එහෙම වර්ණ සටහනක් හදලා හිතින් හිතටම විඳින්න හදලා තියෙනවා. ඒකයි අපි අපේ කර්මයෙන් විඳිනා මිසක පිටත කිසි දෙයක් අපි විඳින්නේ නැහැ. අපි පුරාණ කර්මයෙන් විඳිනවා කියලා කියන්නේ පුරාණ කර්මයට ආයතන ටික හදාගත්තා. ආයතන ටික හදාගත්තාම මේ ආයතනයන්ගෙන් මොකද කරන්නේ? අපි රූප බලන්න කැමති තිබුණේ අපිට කැමති විදිහට රූප බලන්න පුළුවන් රූප හදලා දෙනවා මේ ආයතන. එතකොට ඇහෙන්ම හදපු රූපේ තමයි අපිට විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසායි මේ පෙනෙන රූපය හදන්න රූපයේ හැදුනකට තියෙන gati ටික කියන්න වෙන්නේ ඇහැදිච්ච gati ටිකෙන්නේ. ඇහැදුනේ අවිද්‍යා කර්ම තණ්හා කනගුණ ආහාරය කියලා මේ ටික ඔක්කොම එකතු කරන දෙන්නේ ප්‍රසාදික ඇදුන. ඒ කියන්නේ මහ භූත රූපයයි චිත්තජයිතික ටිකයි එකට එකතු කරලා දැන් මේ නාම රූප වල සලායතන කියලා තියෙනවා. එතකොට ආයතන ටිකට හේතුව මොකද්ද? නාම රූප. නාම ධර්ම රූපයට රූපේ නාම ධර්මයට මේ නාම රූප හේතුයෙන්ම තමයි නාම රූප පත්‍ය සලායතන ආයතන ඇතුළත තියෙනවා. ආයතන වලට හේතු නාම රූප. නාම රූප වලට හේතු විඥාණය. මේ ප්‍රතිසන්දිවසේ විඥාණය දැනීමේ නිසායි මේ රූපයේ සවිඥානික වුනේ. ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ කොමෝට උපකාරී වුනේ. එතකොට ඒ විඥාණය දෙන්න පැමිණෙන හේතුව කර්ම නිමිත්ත හේතු අවිද්‍යාව කියලා මොන අපිට හම්බවෙනවා. එතකොට මේ නාම රූපයෙන් අනුග්‍රහ දක්වපු ප්‍රසාද ටික ඉබඳු ප්‍රසාදයකින් ප්‍රසාදය ඉදිරි පිටට එන්නේ සුද්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප ටිකක්. නමුත් ඇහෙන් ඒ දිහා බලනකොට අපිට හැඩ සටහනක් වර්ණ සටහනක් උපද්දලා හිතට පේන. එතකොට ඒ බාහිර රූපයට ඒ බාහිර රූපේ හැදෙන්න තියෙන හේතු ටිකට කියන්න තියෙන්නේ ඇහැ හැදිච්ච හේතු ටිකමයි. ඒක දැන් මෙතන කියන මහ භූත ටික නෙමෙයි මේ පෙන්නන්නේ. උපාදාය රූපනේ. එතකොට ඒ උපාදාය රූපය හදලා තියෙන්නේ ඇහැ අපිට. අර මම ඉස්සර මොකද වැඩි කැට ටිකක් වෙන තැනක වැඩි ගොඩක් කරලා බෙදන්නේ අපිට මේ ඇහැ. එතකොට ඒ පෙනෙන වර්ණ සටහන ඇහැ නිසා අපිට පේන්නේ. එතකොට ඒ රූපයට කියන්න තියෙන්නේ ඇහැ කරටි ටිකමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ මේ වර්ණ රූපේ කියන එක. මොකද ඒ සටහන හදන්න වෙන කෙනෙක් නැහැ. එයාට වෙන අයිතිකරුවෙක් නැහැ. ඔය නිසයි අපි අපේම කර්මය විඳිනවා, අපි ලෝකය හදාගෙන පරිහරණය කරනවා කියලා කියන්නේ. එතකොට කනට ශබ්ද එනකොටත් එහෙමයි. කන නිසයි ශබ්දයේ කන නිසා ශබ්දයක් උපද්දලා ඒ කණෙන් හදපු සත්‍යයයි අපිට අහඟ සපස් කරලා තියෙන්නේ. අපේ ජීවිතයෙන් එළියට ගිහිල්ලාම නැහැ කවදාවත් යන්නේ නැහැ. එතකොට එක මේ විතර බඳුවක් ඇතුළේ ඉන්නවා වගේ කියලා ප්‍රජාන මතේ උපමා කරන්නේ. අපි අපේ ස්පර්ශ ආයතන හයෙන් ඔබට කවදාවත් කියලා නැහැ. කියලා ලෝකෙ කියලා කිව්වේ ඒකට. එතකොට ඒ කණෙන් හදලා දෙන ශබ්ද රූපේ තමයි ආපව විතර විඳ අරල තියෙන්නේ. එතකොට ඒ ශබ්ද රූපේට අපිට කියන්න තියෙන හේතු ටික කණ හැදෙන්න තිබුණු හේතු ටිකෙන්ම තමයි කියන්න වෙන්නේ. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික තමයි කණ හැදෙන්න හේතුනේ. ඒ විපතු කණෙන් හදලා පෙන්නන ශබ්දයට මොකද කියන්නේ? ඔය හේතු ටික. ඊට පස්සේ හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඔය රූපෙටයි සද්දෙටයි කියනවා අසම්බත්තර ගාය කියලා. ඒ කියන්නේ ඇහැ කන කියන ධර්මතා දෙක මුල් කරලා මුල් වෙලා තමයි රූප ශබ්ද හදලා ආපෝෂක විදිහට හදලා තියෙන්නේ. එතකොට මහ භූත ත්‍රිභූත ධර්ම තියෙද්දි රූප සටහනක් හදලා පෙන්නන්න පුළුවන් කම තියෙනවා ඇහැට. මහ භූත ත්‍රිභූත ධර්ම තියෙන සත්‍යයක් සත්‍ය රූපයක් හදලා පෙන්නන්න පුළුවන් කම තියෙනවා කනට. එහෙනම් ඒ බාහිර මහ භූත මේ ප්‍රසාද වලට ඇවිල්ලා හැපෙන්න ඕනේ නැහැ. ඒ නිසා ත්‍රිභූතන තියෙද්දී රූප ශබ්ද හදන හිඳ එකට කියනවා අසම්පත්තග්‍රාහය කියලා. පැමිණීමක් නැහැ. පැමිණෙන්න ඕනේ නැහැ. මොකද ධර්මයේ පෙන්නන්නේ දැන් කිසිම කොටක් පේනවා නම් ඕක ඇගේ ඇහි ඇවිල්ලා හැපුවොත් ඇහැ පිච්චෙනවා කියලා. නමුත් එතනම තියෙද්දීම අපිට මේ සතරන බලන්න පුළුවන්. අකුණක් එහෙම ගහනකොට සුබෝ දැනුම කියලා අපිට හදාන්න පුළුවන් කනටම විදෙන හද වැදුනොත් කන මුකුල් වෙනවා කියලා. නමුත් එහෙම වුනේ නැහැ. ඒ නිසායි මේ රූපේ සත්‍ය කියනක හැත්තෙම 100,000 ගානක් දුරට තැපල් කළවන තියවන්න පුළුවන් ඕගොල්ලෝ. අනිත්‍යව පුළුවන් කියලා බලන්න. දැන් මේකේ ඒ තැන තියලා ඒ රූප නිමිත්ත යවන්න පුළුවන් ගන්න පුළුවන් මොකද? ඒ නිසා ඊට පස්සේ දිව ගන්න දිව හැදලා තියෙන අවිද්‍යා කර්ම තණ්හා ආහාර පිටකින් හැබැයි සම්ප්‍රත්තකාරය බාහිර තිබුණ රස දැනෙන්නේ නැහැ. ප්‍රසාදී ඇවිල්ලා මහ භූත ටික ප්‍රසාදී වදින්නෝ වැතුනහම මහ භූතයන්ගේ තියෙන වර්ණගත රස කියලා කොටසක් තියෙනවා. ඒ ප්‍රසාද ඒ මහ භූත රූප කලාපයන්ගේ තියෙන රස කොටස් ටික උදුරලා අරගෙන රසයක් හදලා හිතට එන්නේ නැහැ. මහ භූත වල තියෙන රස කලාප ටික නෙමෙයි ඒව උදුරලා අරගෙන හිතට එන්නේ නැහැ. ඔකේ දැන් අපිට මොනවද තියෙන දැන් අපිට මොනවද කෑමක් කන්න දිවට තිබුත් අපිට දැනෙන රසයට වඩා එක එක්කෙනාගේ රසය වෙනස්. අපි කියමු දැන් චක්‍රවර්ති රජකෙනෙකුට රස ආහාර 700ක් පිළිතුරු ලැබෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙනවා වගේ සිය ගුණයක් වැඩිපුර රසය දැනෙනවා කියන්නේ. එයාගේ කර්මය. එතකොට ඉබඳු රසයක් හදලා දෙන්න පුළුවන්කම් එකම අග්ගලාවක්. අරගෙන අපේ දිවට තිබ්බ චක්‍රවර්ති රජකෙනෙකුගේ දිවට තිබ්බ අපිට වඩා රස දැනෙන ගතිය අපිට වැඩි. ඒ මොකද ඒ රසය ඇති කිරීමේ රස රූපය ඇති කිරීමේ හැකියාව ඒ දිවි තියෙන නිසා ඒකයි ඒ රස රූපයේ දිනු උපත් රස රූපිතයි ඒ රජ්‍ය රෝගයෙන් දෙන්නේ අපේ අපේ මතුමුක උපත් රස රූපිතයි අපි බැඳෙන්නේ මහ භූතේ උපකාරක ධර්මයක් නම් අවස්ථාවක තමගේ ආයතනය හරහා උපත් දුකේ විතර අපිට හම්බලා තියෙන්නේ අපේ ආයතනයේ තම බොහොම දෙයක් ගැන අපි දන්නේ නැහැ එහෙම නේද දැන් අර ඔකම තමයි මම ඔය ඇහැට පෙනෙන එකට කියන්නේ එකම වර්ණ සතහන දැනුත් ඇති අපි දන්නේ මට පේන මේ හැටතලුන්ද ඔයගලන්ට පේන්නේ කියලා ඔයගලන්ට පේන දෙයක්ද මට පේන්නේ කියලා අපිට හිතන්න බෑ අර තියෙන වර්ණාන්තරය කියලා කියන මොනව කියන්නේ කෙනෙකුට අපි කොළ පාටයි කියලා පේන අරමුණම රතු පාටට පේනවා රතු පාටයි කියලා පේන්නේ කොළ පාටට පේනවා ඒ කියන්නේ සමහරවිට රතු පාට කියන එක පේන්නේ නැහැ රූප වෙනන වර්ණයන්ගේ අර්ථතාවයක් කියනවා වර්ණාන්තරය කියලා කියනවා මම කියන්නේ බාහිර තියෙන පාඩණම් පේන්නේ තියෙන දේ නම් පේන්නේ එකම වර්ණය කෙනෙකුට දෙයාකාරකින් පේන්නේ කොහොමද දැන් අර ධනවායකයේදී ඒ ඇහි ස්නායුවල දෝෂයක් කියලා දැන් වෛද්‍යවරයෙක් කතාගෙන නමුත් ඒ ස්නායුවල දෝෂයක් කර්ම දෝෂයක්ද එතකොට ඒ ඇහි ස්නායු දෝෂයක් කියනවා නම් පේන්නේ මොකද වර්ණයේ රසය ඒ කියන්නේ යථාර්ථවයෙන් බලනවා කර්මය අරුවක් කියන්නේ ඒකදී මම ගත්තේ මේ රූප මේ ආයතන ටික අපිට බාහිරයි කියලා හිතනවාද ආධ්‍යාත්මික ආයතන ටිකින් උපද්දකෝ අපි උදාහරණයක් ගත්තොත් ඇහැ නැතිනම් රූපය ගැන නිම්මක් තියෙන්නේ ඒ අපි නෑ බාහිරයි කියලා කියන්නේ තියෙන රූපේ බාහිරයි හරි කියලා තර්ක කරන තරම් අපිට රූපය ගැන දැනුමක් තිබුණා නැහැ හරන්නේ ඇහැ නැත්තම් තිබිච්ච එකක් හම්බ වෙන්නේ කියලා තර්ක කරන නිම්මක් තියෙද නෑ එතකොට කියන සත්‍යයක් නේ අහන්නේ කියලා හරි සත්‍යය කියලා තර්ක කරන්න හරි නිම්මක් හම්බුනේ කාණෙන් නැහැ. කාණ නැත්තම් නොවෙනවද? ඒ වගේ දිවදක රසයෙන් නිහිනේ නැහැ. ඒ වගේ ඊට පස්සේ ගන්ධ රූපය කියනක උපද්දන්නේ නාසයෙන්. රස රූපය කියන්නේ කයට දැනෙන පොට්ටබ්බේ මහ භූත උනත් ඒ වෙලාවේදී මහ භූතයන්ගේ තියෙන පටිවි ගතිය දැනෙන්නේ කාය ප්‍රසද්ධිය හරහා අපිට. එතකොට මහ භූතයන්ගෙන සීතල මහ භූත, රස්නේ මහ භූත තියෙනද? සීතල පටිවි, එතකොට උණුසුම් පටිවි, එතකොට රිදෙන පටිවි, මෘදු පටිවි තියෙනවද? පටිවි වෙන වෙනම රූප තියෙනවා. නමුත් මේ කායික සාපේක්ෂවයි පටිවි ධාතුවේ ගති වෙනස් සංකේතයි. පටිවි ධාතුවේ කායික ප්‍රසන්නයේ සාපේක්ෂවයි. ඊට පස්සේ සිත කියන එක කලම අවිද්‍යා කර්ම සංහාවන් ගෙලියුත්තරනේ. ඒ අවිද්‍යා කර්ම සංහාවෙනු කනගුණ ආහාරයෙන් ගිනු උදව් වෙලා ගත්ත රූප නිමිති, සද්ද නිමිති, ගන්ධ නිමිති, රස නිමිති තමයි මනෝ විඥානයේ අපිට ධර්මායතනය අරගන්නේ. ඒකට අනුබද්ධමයි තව යමක් අපි හිතනවා කියලා හිතුවනම් මේ ස්පර්ශ ආයතන පහෙන් සම්බන්ධ කරගත්ත දේවල් අනුමමයි ගුණ කරලා අපි හිතන්නේ. එතකොට හිතට පහළ වෙන දේවලු අවිද්‍යා කර්ම තමයි. ඒ කියන්නේ ඒ රූපතයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට දකින්න පුළුවන්කමක් තියෙන ඕනේ මේ තෙනෙන රූපය හැදිලා තියෙන්නේ බාහිර දෙයකින් කියලා හිතන්නේ නැතුව. ඔකෙන් හොඳට තේරෙන එක සිද්ධියක් කියේ මොකද්ද? බම්බයක් මොන ශරීරයෙන් ලෝකේ දකින්න කියලා කියන සිද්ධිය කියන්නේ. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික හේතු ටික නිසා ඇහැදිලා ඒ ඇහෙන් උපද්දසු යමක් නම් අපිට පෙනෙන්නේ අපි බාහිර තියෙන දෙයක් හම්බ වෙලා හෝ ජීවත් වෙලා තියෙන. අපි අපේ කර්මය වට අපේ ජීවිතේ වට අපි හම්බ කරගත්ත දේෙන් අපි ජීවත් වෙලා තියෙනවා. ඔබ තමයි කම්මස කෝමි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යන් කම්මං කරසාමි කල්යාණං හෝ පාපකර්ම තත්තදාය දුබවිසාමිති කියලා කියන්නේ කර්මය උපත්ති කොට නෑදෑ කොට පිළිට කොට පිළිසරණ කොට පවතිනවා. යන් කර්මය හොඳට හෝ නරකට කළොත් ඒක විපාක සම්මත නිදිට වෙනවා කියලා තියෙනවා. ඒකයි දැන් මම කතා කියන්නේ සමහර පෙරේත් ආත්ම තියෙනවා. මේ ඇහෙන් බලනකොට ජලය පේන්නේ පේන්නේ ලේසර් වගේ. ඒ වතුරම තමයි මිනිස්සු බැලුවහම එයාට පේන වතුර කියලා. ඇයි? දැන් ඔයගොල්ලන්ගේ කර්මයට ඔය ප්‍රසාද ටික වෙනස් වුණොත් වතුර ටික ලේතර වගේ පේනවා. ඒ වතුර ටිකම අපිට පේනවා වතුර කියලා. කර්මයට වෙනස් වෙච්ච කියලා අපේ එක පේනවා ලේතර. දැන් වතුර ටික පුවකට පුළුවන් ඉද යා. දැන් තමන්ගේ පිළිද තමන්ගේ පිළිසම තමන්ගේ කර්මය. එයාගේ කර්මයම වෙනස් වෙලා වතුර පිළි නැහැ හදලා දුන්නොත් විතරයි ඒක බොන්නේ. නැත්නම් අපිට ආය කොවන්නද? අපි හිතාගෙන ඉන්නේ අම්මා තාත්තා නැදේ තමයි අපිට පිළිට පිළිසරම කියලා. නෑ, කර්මය අපිට පිළිට පිළිසරම. එතකොට ඒ නිසා හොද්දට පෙන්නනවා ලෝකෝත් එක ලෝකෝත්තර කියලා කියන්නේ තියෙන ලෝකෙක ජීවත් වෙන මත්තම මේ ලෝකය කියන කාරණාව අතහැරලා බබ්බයක් පමණ ශරීරය තුළින් ලෝකයේ හටක නිරුද්ධ වෙනවා කියන දර්ශනයකට කියන මේ ලෝකෝත්තර දර්ශනය හරියට. ඔයගලන්ට එතකොට පුළුවන්කම තියෙනෝනේ ඇහැ රූප කන සද්ද කියලා මේ රූප සද්ද ගන්ධ රස පොට්ටක් ධර්ම කියන මේ ආරම්මන ටික අවිද්‍යා කර්ම තමා ආර්යයන්ගේ ආහාරයෙන් හැදුනේ කියලා කියන්නේ මොන වෙලින්ද? ඒක තේරුණාද? අහුත්වා සම්භුත්තං හුත්වාන භවිෂ්‍යති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා තකිනවා. ඔය ටික එනකොට අර ඒ ගතිය ඉඳෙම තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ඇහෙන් බලන නිසා ඇහෙන්ම මේ රූපතහන උපද්දලා පෙන්වන්නේ කියලා දැක්කොත් දකින්න කලින් තිබ්බද මේ දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට හරපද්ද දෙකුයි පේන්නේ කියන එක තියෙනවා මම ඔබට කියන්නේ මෙතනුව තියෙන තැනක ජලය වගේ අපිට පේනවා නම් අපිට පේන ජලය වගේ රූපය ඇහෙන් හතු එකක් විතර ඒක අර නලියන නිර්මීතියන එකක් නෙවෙයි ඒ නලියන නිරූපවත් ඕනේ මේ ඇහත් ඕනේ හිතත් ඕනේ එතකොට අපිට හම්බ වෙන්නේ නිරංගු වගේ රූපෙට කියන්න වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදෙන කියලා. ජඩේ වගේ රූපෙට. ඒ රූපේ ස්වභාවය තමයි මොකද ඇහෙන් බලකොට තමයි මෙහෙම එකක් පෙනෙන්නේ. එතකොට දකින්න කර තිබ්බ නෙමෙයි ඇහෙන් බලන්නේ තැසියෙන්නේ දැක්කයක් පස්ස තියනවා නෙමෙයි මොකද වෙන්නේ? ඉතුරු නැත්නම් කියලා. ඒ වගේ මේ ඇහැට පෙනෙන රූප ආරම්මනේ යථා භූත ඥානය කියලා කියන්නේ දකින්න පෙර තිබ්බ නෙමෙයි දන්නවා මහ භූත කියන තැනක ඇහැ නිසායි මෙවන් සතහනක් හදලා පෙන්වන්නේ කියන එක එයා දන්නවා අපි බස්තුයාගෙන කන්නේකේ හදාගෙන මොන්නේ වගේ රූප හදාගෙනයි පරිහරණය කරන්න කියන එක තියෙනවා. ඇහැ අහකට යනකොටම දැකපු දෙය තියෙනව නෙමෙයි. හැබැයි ආපෝ ඇහැට මෙබඳු ධාතු ගැතු මෙබඳු රූපයක් හදන්න පුළුවන් හේතුව තියෙනවා. එතකොට ඒ නිසා පෙනෙන රූපය කවදාවත් කියනව නෙමෙයි. හැම වෙලාවෙම දහතුනානත්වය නිසා සංඥානානත්වයක් පහළ වෙනවා. සංඥානානත්වය නිසා දහතුනානත්වයක් වෙන්නේ නැහැ. ඒක හොඳට දකින්න. ඒ කියන්නේ අපි කියමු නිදි ටික කොයි අම්බයි කෙසෙල් ගෙඩි මේ පළතුරු මම පැටලේ කොට මතක් කරන්නේ. නිදි අම්බයි කෙසෙල් ගෙඩි තුනම එකට කවලම් කරලා බීමක් හැදුවොත් දැන් බොනකොට අපිට රසයක් දැනෙන මේ හේතු තුනම එකට එකතු වෙලා දැනෙන මේ රසය ආපහු සිහි කළා මේ හේතු පැත්තට අතදාන්න පුළුවන් කියලා මේ එන රසය තියනවද නිදිවල මොනවද කරපු අඹද කියන්නේ අඹවල තියනවා ඒගාගේ කෙතර ගෙඩි වල තියෙනවද නැහැ එතකොට මිදියෝලයි අම්බෝලයි කෙතර ගෙඩි තුනම එකට එකතු කරනවා මේ පැත්තට ඵලයක් එනවා මේ තුනෙන් එකකටවත් අයිති නැති එකක් එකකුත් නෙමෙයි ඔක්කොමත් නෙමෙයි ඒව නැතුවත් නෙමෙයි මිදිත් නෙමෙයි අම්බත් නෙමෙයි කෙතර ගෙඩිත් නෙමෙයි ඒවත් ඔක්කොමත් නෙමෙයි එතකොට ඒව නැතුවත් නෙමෙයි ඒ ටික නිසා මේ රසයක් ඇවිල්ලා තියෙන්නේ නමුත් මේ රසය සිහි කරලා එයා දැක්කොත් හේතු නිසා හටගත්ත ඵලය දැන් හේතු ටිකේ නැහැ. මේ රසය සිහි කරලා එයාට අඹ ටිකට හෝ කෙතර ගෙඩියට හෝ මිදි ගෙඩියට අතදන්න බැරි වෙනවා. ඒ රහේ මේ රසය සිහි කරලා ආයෙත් එහාට අතදානවා කියන්නේ ආයෙත් හේතු ටික අරගෙන. අපි මේ රසය රස තණ්හාව තිබුණොත් වෙන්නේ මොකද්ද? දෝෂේ එයා මිදි අම්බයි කෙතරම් එකතු කරලා ආයෙත් මේ රසය හදනවා හදලා ආයෙත් රැවටන මේ රසය තියෙන්නේ මෙහෙ කියලා ආයෙත් මෙහෙ දෙනවා කියන්නේ මේ එකතු කරනවා එකතු වෙච්ච නිසාම හැදෙන්නේ මේ ඵලය හේතුය නැහැ කියලා එයා තේරෙන්නේ නැහැ ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනා නිසා අපිට මෙබඳ සතහනක් පෙනෙනවා එතකොට ඒ පෙනෙන්නේ ඇහැ උදව් කරලා රූපය හදලා ඇහැ රූපයයි දෙන්න නිසා හිතේ ඉපදිර අවස්ථාවට පෙදෙන්නේ නෑ තුන් දෙනා ඕමෝන්ට උපකාරීව උපස්තම්භකව අවස්ථාවටයි හැදෙන්නේ හැදිලා මෙහෙම රූපයක් වෙනවා ආයේ පේන රූපේ මේ අපිට පෙනෙන රූපේ හිතටයි පිට නෑ ඇහැටයි පිට නෑ රූපටයි පිට නෑ නමුත් අපි මොකද කරන්නේ පෙනෙන්නේ රූපය හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් දැකපු එක තියනවා කියලා හොයන්න ගියාම ආයෙත් අර මිදියබයි කෙසේ විදිහ එකතු කළා වගේ. ආයෙත් ඇහැයි රූපය දෙකින ධාතුවයි සිතයි ওই ටික එකතු කරන එක කරා. එකතු කරනකොට ආයෙත් මේ වගේ රූපයක් හැදෙනවා. ආයෙත් ඒක. ඔහොම තමයි මේ චක්‍රය යන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පෙර නොතිබීම හතරෙන් ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියුවේ එනම් කුත්තිද නැමේ අවස්ථාවට ආයතනයන්ගෙන් උපද්දලා නම් පෙන්නන්නේ. එහෙනම් ආයතනයන්ට ගෝචර වෙන්න ඉස්සෙල්ලා ඇසිද්දිට ඒ වස්තුව මාභූතයේ පැමිණෙන්න ඉස්සෙල්ලා එබඳු රූපයක් සද්දයක් රසයක් ගන්ධයක් තිබුණා නෙමෙයි. තියෙන වෙලාවටද හම්බ වෙන වෙලාවටද මැච්චේ මන්දලනිස්සති මැදද තියෙන දෙයක් හම්බ වෙන්න බෑ. වර්තමානයේද මොහේ තියෙන්නේ නැහැ. නැත්නම් අතීත අනාගත දෙක අතරම වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන්. අතීතයේ සිහි කරන්නේ නැහැ අනාගතයේ සිහි කරන්නේ නැහැ. මෙලොව දකින්නකොට වතරෝලක් තියෙන කියලා වර්තමානයේ කරවන්නත් හරියද? හරියන්නේ. අතීතයේ සිහි කළෙත් නැහැ අනාගතයේ සිහි කළෙත් නැහැ. මැදද දැවෙන්න බෑ. වර්තමානයේද මේ අහුත්ව සම්භූත වෙන නොතිබීම යටත් මේ ඇහෙන් බලපු නිසා උපද්දු රූපෙක පේන්නේ කියන මට්ටම තියෙනවා. එතකොට මේ ආයතනයන්ගේ හදල උපද්දු රූපයක් තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට ඉබේමයි ඇහැ අහකට ගත්තොත් දැකෝකේක නැති වෙනවා කියන්නේ. එතකොට දැනට ගන්න සම්මා දිට්ඨිය කියනකොට මේ ආහමන හය බාහිරයි කියලා කියනෝනේ මම ඒකට තේරුමකට වරනේ ආර්ථය තේරුමා මහභූතෝ මහභූතයන් උපාදාය රූප කියලා ඒ රූපයන්ගේ ගති ටික තේරෙන්නෝනේ. එතකොට උපාදාය රූපය කියනකොට දිත්තේ දිත්තමත්ත සුතේ සුතමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත කියලා මේ රූප ආයතනෙන් දැකීම් ෘට්ටි විතරමයි කරන්න පුළුවන්. වෙන කිසිම වැඩ කරන්න බෑ කියන මන්ත්‍රය තියෙනවා. දක්ෂිනවා විතරමයි කරන්න පුළුවන් රූපාරක. අර ගැලයට ලකු ඡායාරූපේ ඇහැට පෙනෙන දේ විතරමයි කරන්න පුළුවන්. වෙන දේ කරන්න බෑ. ඊට පස්සේ කරන් ගහන සද්දේ ඇහෙන ෘට්ටි විතරමයි කරන්න පුළුවන්. වෙන කිසිම දෙයක් කරන්න බෑ. නාසිර දැන ගන්ධේ ගඳ සුවඳ දැනීම ටික විතරමයි කරන්න පුළුවන්. දිවට රස දැනෙන ෘත්‍ය විතරමයි. කායට ස්පර්ශ දැනීම විතරමයි. චිත්තට සිතීම විතරමයි වෙනවා. හරියටම ඒ ටික වෙනවා. එකයි මේ අරමුණු ටික බාහිරයි කියන එක තියෙනෝනේ. අර වගේ උපාදාය රූපයක් කියන එක තියෙනෝනේ. අවිද්‍යා කර්ම සංහා ආහාර කියලා මේ බාහිර රූප හැදෙන එකට හේතුව ආධ්‍යාත්මික පැත්තෙන් දකින්න. ඒකට හේතුව බාහිරෙන් දකින්න එපා. මම ඔකට අදාළපත් කියන්නේ මහා විශාල ගොඩනැගිල්ලක් උඩට ඔක්කොම තට්ටු ටික නැගගෙන ගිහිල්ලා ඈත පේනවා නම් ඔගොල්ලෝ හිතන්නේ ඈත වස්තු කියන හින්දා ඒගොල්ලන්ට ඈත පේන්නේ කියලා. නමුත් උගල දකින්න ඔගොල්ලන්ට ඈත පේන්න තියෙන හේතුව මේකට නැගුවේ සාධ්‍යත්වයක් නැත්තේ. මොකද ඔයගොල්ලෝ ඔහොම එහෙම ගොඩනැගිල්ලක බලාගෙන ඉද්දී බාහිර තියෙන දස්කොලන් නැති වුණොත් ඔයගොල්ලන්ට හිස් බව හරි පේන්නේ. පේන්නේ ධාතු නැති වෙන නැති වෙන පේන්නේ කියලා තියෙන පේන්නේ වෙනස් වෙයි. ධාතු වෙනස් වෙන පේන්නේ කියලා තියෙන පෙන්නේ කරති වෙනවා. ඕවකට තමයි තියෙන සමගුණ නැති වෙන බස්සම ඉබේම පෙන්නේ නැති වෙන්නේ. ඒ වගේ පෙන්නවා හැනවා කියන හේතු ටික ඇති වෙන තියෙන හේතුව ආධ්‍යාත්මික පැත්ත තියෙන. ඒකට බාහිරෙන් දකින්න එපා. බාහිර පැත්ත. එතකොට අවිද්‍යා කර්ම තම ආහාරයෙන් හැදෙන්නේ කියලා දකින්න එතන නොතිබීම හටගෙන ඉතුරු නැත්නම් නැති වෙනවා කියලා දැක්කේ. ඔන්න ඔය ටික දකින්න මට්ටම හිතනවා නෙමෙයි තේනෙන මට්ටමට ආවෝ. ඕගොල්ලන්ට ජරා මරණ දුක එන්න අඳන්න වැළපෙන්න ශෝක කරන්න කෙනෙක්ගේ හේතු නැහැ. කෙනෙක්ගේ නින්දා අපහාස අහන්න ඔළුවට කොම් බඩේට කොම් දරුත් කැපුම් කම් කැපුම් විදින්න රූපයක් ජීවිතයක් හම්බ වෙන්නේ. මේ ජීවිතේම හිතට කියන ආහාස්‍ය පාවෙන පොඩියක් වගේ ජීවිතය. මුළු ආත්මභාවයක ඒ අරමුණ විතරයි තියෙන. ඒ දෙන අරමුණ විතරයි. මේ සලායතන ටිකෙන් ජීවත් වෙනවා. ජීවිතයම කියන්නේ සත්‍යය. ඒ ඉතින් හටගෙන නිරුද්ධ වෙනවා ඒ ජීවිතේ. ඊගාදාය හටගන්න ඉච්චකම යාත්මාව. ස්පර්ශ ආයතන හරක් නෑ යාට. හැම වෙලාවෙම හටගන්න එක ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ ගතිය යථාහෘද ස්වභාවය යන්තේද මොනෙසේ මොනියන්තේද ඒ ගතිය එන්නේ. තෙරපසු මරණස අසීමිත ශුන්‍යතාවයක පවතිනවා. අපි වගේ ඇහෙන් බලනකොට කනින් අහන්නේ වයි කනින් අහනකොට ඇහෙන් බලනවරේ ගැට ගැහිලා නැහැ ආයතන තුන හතරක් නැහැ එක ජීවිතයක එක ස්කන්ධයකින් අවදී ජීවිතේ පවතින එක ස්පර්ශය දෙන්නේ ඒකද ඇත්ත ඇහිදී පේනවා ඔය මට්ටමට ගියාම විඥානය පිහිටනවා කියන එක නොවැන්නේ ඔය මට්ටමට දකින්න කරට අපි ආවමයි මත්යේ කටයුත්තක් නැ කලයුත්ත කළා කියන ඥාන දර්ශනය එතනද කියනවා. හරි. අරමුණක විඥානය නොපිහිටන්නේ ඔය මට්ටමට මනස විනාශ කරගන්නයි කටදාට. මොකද කියනවා අවිද්‍යය යත්තේ වාසේස විරාග නිරෝධ සංඛාර නිරෝධ. අවිද්‍යාව කේතයක්වත් දැන් නැත්නම් සංඛාර නැ නෙමෙති නෑ. දැකපු දෙය ඇති බව දෙකින්නේ නෑ. අහපු දෙය ඇති බව දෙකින්නේ නෑ. ගලතොන දැනුම් දෙය ඇති බව දෙකින්නේ නෑ. සංකාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ කියලා මේ ඔක්කොම හතගත ධර්මයේ නිරුද්ධය කියන නුවණ නිසා මේ ඔක්කොම නිරුද්ධිත වෙනවා. හැබැයි සිතන්න කියන්න කරන් බඩ සංකාර නිරෝධය නෙමෙයි එහෙම නෙමෙයි සිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් කාම රැස්සේ නැහිතුවොත් හිතපු එක නිරුද්ධයි කියන නෝනේ කියනවා මිසක හිතන්න බැරි නෑ. වචන කතා කරන්න බැරි නෑ කියන්න පුළුවන් කියපු එක කියෙන් පස්සේ නිරුද්ධයි කියන එක. යමක් කරන්න පුළුවන් කල එක කියෙන් පස්සේ නිරුද්ධයි වෙනවා කාම රැස්සේ නෑ. කාම රැස්සෙන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ මොනවා හරි හිතන්නකො. හිතුවාම හිතපේක හිතේ පස්සේ ඉවර වෙනවද නැද්ද? නෑ මේකට මොනවද හිතුවොත් හිතපේක අවසන් වෙනවනේ. නමුත් ඇයි අපිට කර්ම රැස්වෙනවා කියන්නේ? ඇයි ඒක ඉවරුනේ නැත්තේ? කාර්ය කරන දැන්ම හොඳ කිව්වකෝ වචන අපිට කියන්න පුළුවන් වචනේ පස්සේ ඒක ඉවර වෙනවා නේද? නමුත් ඇයි වචි සංකාර ඉවර වෙන්නේ නැහැ ඒක රැස්වෙනවා කියලා කියන්නේ? මොනවා හරි කයින් වැඩක් යම් ක්‍රියාවක් කරු ක්‍රියාවෙන් පස්සේ ක්‍රියාව නිරුද්ධ වෙනවා නේද? නමුත් ඒක නිරුද්ධය යන ගන්නේ කියන්නේ නැත්තේ
අපි නිමිතියන්නේ
ඈ
මේ කියා ගන්න
නිමිති ඔන්න උත්තර හොඳට බලන්න ඔකොල්ලෝ ඇන්ටිදිරි පිටින් මේ වස්තුවක් වෙනවා නම් නිමිත්තක් තියෙන මේ නිමිත්තට නම් කෝපය කියලා හිතුවේ හිතන සිතුවිල්ල නැති වුණාට හිතපු නිමිත්ත නිසා කෝපය තියෙනවා වගේ තියෙනවා මේ කෝප්පෙ දෙන්නකෝ කෝප්පෙ ගන්නකෝ කෝප්පෙ ගැන කවමෝ හරි වචන ටිකක් කියලා දැන්නොත් වචනේ අර්ථයක්වත් ඒ වචි සංකාරය අර්ථයක්ම කියන්නේ නැහැ මේ වස්තුව සිහි වෙනකොට අර ඒකට කරපු විස්තර ටිකේදී මේ කෝප්පෙ පූජා කරන්න ඕනේ කෝප්පෙ වරපන් කරන්න ඕනේ කියලා කළ කයින් ඒ ක්‍රියා විවරණාට මේ කෝප්පෙ කියන නිමිත් මේ වස්තුවෙත් නැහැ මේ ද්‍රව්‍යයක ප්‍රතිවෙත් නැහැ ඒ හදාගත්ත කර්ම නිමිත්ත මේ සතහනම කෝප්පෙට මෙහෙම මම කිව්වා කෝප්පෙට මෙහෙම කළා කෝප්පෙගෙන මෙහෙම හිතුවා කියන දැනගෙන නිමිත්ත තියෙනවා වර්ණාදාන මොහොතේ නිමිත්ත තියෙනකොට ඔක්කොම විස්තර ටික එන්නේ ඒ හින්දා කර්මය කර්ම රැස්වෙනවා කියලා කියන්නේ හිතපු කරපු කර කියන දේවල් නැති වෙන්නේ අර නිමිත්තට
බැඳෙනවා
නවකර්ම රැස්වලා කියලා ඒක දැකපුවහක රූප සද්ද නිමිති ටික ඇති ඉදිරිපිට එන එකයි වෙන්නේ. හිතින් කින් කිරින් කරන්න පුළුවන් ඒ නිමිත්ත මහත්කර නිරුද්ධ වුණා. නිරුද්ධ වෙනවා නම් ඕගොල්ලන්ට කාමක්ෂයයි කර්ම නිරෝධයට යනවා කියලා කියනවා. එහෙම වෙන්න නම් ආරම්භ විඥාන නොපිටන්න. යා කියපු යථාර්ථ ස්වභාවයට ආවොත් විතරමයි දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මට්ටමට අපේ මනස හදා ගන්න ඕනේ. දැන් බලන්න ඔය ටික අපිට පිළිතුරු හිතින්න පුළුවන්ද කියලා මම කියපු ටික ජීවිතේ යොදා ගන්න ඕගොල්ලන්ට තේරෙනවද? අමාරුනේ. එහෙම බෑ කියන එකෙන් කියනවා තාම අරියත් මාර්ග ඥානයක් නැහැ කියලා. හරිද? පහත් කර නැහැ කියලා. නොපිළෙන්න නිසා. නමුත් ඒක තාම පෙනෙන්නේ සේමත්මේ ගතිය හිත තිබ්බටවත් හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා කිව්වටවත් ඒක හිතා ගන්න බෑ. කියන්නේ තාම දිට්ඨි සම්බන්ධ බව ඇවිල්ලා නැහැ කියන එක කියනවා. මම කියන්නේ දහම නේ. ඒ කියන්නේ ඔබලෝ කාටවත් එන්න නැහැ කියන හදනව නෙමෙයි. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට කාමයක් නෝනක් නැහැ කියන එක කියනවා. තේරෙනවා නම් ඒ කියන්නේ අපිට එහෙම නෝනක් තියනවා කියන්නේ. තේරෙනවා කියන සංකල්පයකින් හිතන එක එහෙම නෙමෙයි. Tamanta පුළුවන්කම තියන්න ඕනේ මේ වෙලාවේ හතපය හතරම නැති වෙන විදිහට මේ දර්ශනයේ හිතට බාගන්න. මේ කය මේ බලහිත තබන විදිහට මේ ශරීරය හද ගන්න. කෙලින්ම රූපාරම්මණය විතරයි තියෙන්නේ. හැබැයි ඒකෙත් මේ ගති ටිකක් තියෙනවා. ඒක කරන මොහොතට කියන තැනකින් හිතෙන්න ඕනේ. තොරතුරු තේරෙනවා කියලා. නමුත් එහෙම තැනක් නැත්තම් දැන් තමන් දන්නවා ආරම්මණය අරබිය හිතුවත් කල්පනා කළත් අනුසය වශයෙන් පැවතුනා. නොහිතුවත් කල්පනා නොකළත් අනුසය වශයෙන් හෝ පවතිනවා නම් ඒකාන්තයෙන් සසර ඉවර නැහැ කියලා දන්නවා. අනුසය වශයෙන් පවතින්නේ නැති වෙන්න නම් නැති වුණා කියන්න නම් ඇහැට රූපයක් වෙනකොට ඒ රූපායතනේ ඇත්තම ඇත්ත වෙනන gati ටික තියෙන්න ඕනේ අපේ මනසේ කියන එකකුත් තියෙනවා දැන් ඇත්තම ඇත්ත රූපායතනේ තියෙන gati ටික මොකද්ද කිව්වහම ඒක මම මතක් කරලා රූපේ බාහිරයි මහා උපාදාය රූපයක් අවිද්‍යාව කර්ම තණ්හාවෙන් හැදිලා තියෙන්නේ කරන පිළිම හටගෙන නැත් ඉතුරු නැතු නැතිනවා කියන විදිහ දැක්මක් තමන් ගාව තිබුණොත් මේ රූපායතනේ ආරම්භය. එතකොට තමයි රූපායතනේ ආනන්ද හැපෙන්ද මිනිස්සු සත්තු පුද්ගලයන් කරාමට මොකුත් නැහැ ඔකේ. ධර්මතාවයකට. ඔය මට්ටම ආවොත් තමයි සමාධිය කියන්නේ. ඊට පස්සේ ඒකට මම අර්ථයක් දෙනවා තේරෙන විදිහට උපාදාය රූපේ කිව්වහම මෙන්න මේ මට්ටම දැනෙන්න ඕනේ අවිද්‍යා කර්ම තණ්හාවන් කියලා කිව්වේ ආධ්‍යාත්මික පැත්තේ හේතු ටික නිසයි බාහිරය පේන්නේ කියන එකයි මේකෙන් කියන්නේ. මේක බාහිරේ තියෙන දෙයක් වෙනවා කියලා පේන එකට හේතුව ඇහිලා බාහිරෙන් නැඹුරු වෙන්න එපා කියන එක මේකෙන් කියනවා කියන කාරණාවකුත් වෙනවා. එතකොට උපාදාය රූපයක් කියලා කියනකොට මේක රන් රෙදි මුතු මැණි ගෙවල් දරුවල් යාන වාහන ඉදකඩ නිල මුදල් වාසනාව අවාසනාව විනර්ජන වස්තු නැහැ තියෙන වර්ණසක මාත්‍රය චිත්‍රයක් චිත්‍ර මාත්‍රයක් විතරේ තියෙන්නේ කියලා ටික පෙන්නවා. කෙරොත්ති දී මහත නිතර නැත්නම් තියෙනවා කියන එකෙන් තමන්ගේ ආයතනයේ හදාගත් දෙයක් පේන්නේ කියන එක පෙන්නවා කියන එක පෙන්නවා. දැන් ওই ටික අහගත්ත දැන් අහගත්තට මනස තාම එතනට ගන්න බෑ. දැන් එහෙනම් ඒ කියන්නේ අපිට පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ. ඒ හින්දා නිකන් ඉමු කියලා දානවා කියන්නේ. එහෙම ඒ නිසා තමයි බුදුජානක මහසී පූර්ව වර්ග ප්‍රතිපදාව කියලා රොක්සක් පෙන්නන්නේ. සතර සතිපට්ඨානෙ පෙන්නන්නේ. දැන් මේ ටික පෙන්නලා මේ ටික නොපෙන්නන නොදකින කෙනාට පෙන්වුවා ඔය ටික නොපෙනෙන්නේ නොදකින්නේ පාරමිතා සම්පූර්ණ වෙලා නැති හින්දා හෝ වාසනාව නැති හින්දා නෙමෙයි ආවර්ණීය ධර්මිය මනස පිළිගන්න හින්දා නීවරණ ධර්ම මනස පිළිගන්න හින්දා දැන් ආවර්ණීය ධර්ම දුරු කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔය දකින්න මට්ටමට ගන්නද අපිට ප්‍රතිපදාවක් තියෙයි. ඒක සීල සමාධි ප්‍රඥාම තමයි. ඒක කියන පූර්වවාද ප්‍රතිපදාව කියලා. පූර්වවාද ප්‍රතිපදාව කියලා. ඔතෙන් තමයි අපි අර නව මහ විදර්ශනා ඥාන කියලා හිම සම්බන්ධ වෙන්නේ. ඈ එතකොට මේ සත්‍ය විසුද්ධි කියලා කියන්නේ මේ ටික ඔක්කොම අවය මාර්ග ඥානේ පහළ වෙන තැන දක්වා ගන්ධ තියෙන ධර්මතා ටික. එතකොට දැන් මොන අපිට නිවන් දකින්නයි මේ කටයුතු ටික කරන්න යන්නේ. නිවන කියන්නේ කියන ප්‍රශ්න තියෙන්න බෑ. නිවන කියන්නේ මොකද්ද? හිත් බවක් හෝ ශුන්‍යතාවයක් හෝ අනිත්‍ය බවක් කියන එක නෙමෙයි. ජරා මරණ ශෝක පරිදෙ දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධති. එබඳු ජීවිතයකින්ම මිදෙන එක මරණය පස්සේ නෑ. මේ ජීවිතයේ මේ අත්පය හතරක් ඇති ගුටි කන්න පුළුවන්, බැනුම් අහන්න පුළුවන්, මේ වගේ කයකින්, මේ වගේ මට්ටමකින්, මේ වගේ ජරා මරණ පැවැත්මකින්ම මිදෙන්න තියෙන කම තමයි මේ මේ ජීවිතේ. ආයෙත් මරණ පද දර්ශනය ගැන මම පෙන්නන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනාවේ ලෝක හොඳ ලස්සනට සංයුක්තනිකායේ තියෙන හත්පද කොම සූත්‍රය. මහන්නේ ඇස තියෙන හිඳයි ඇස ඇති කන්නේ තමතුළු සෝදු උපදින්නේ. කන තියෙන හිඳයි තමතුළු සෝදු උපදින්නේ. නාසය දිව ශරීරයේ මනස තියෙන හිඳයි තමතුළු සෝදු උපදින්නේ. මහන්නේ අත තියෙන හිඳයි යම ගන්ධයි තියන්නයි පුළුවන්. කකුල් තියෙන හින්දායි යන්නේ ඉන්නේ. හන්දි තියෙන හින්දායි ළමන්නේ දිගාරන්නේ. බඩ තියෙන හින්දායි තාපි පාදව පෙනෙන්නේ. ඊට පස්සේ ඇහැ කන දිවනාසය ශරීරේ නැත්තම් ඒව නිසා දුක නැහැ. අතපය නැත්තම් ගැනීම පැවිම පෙනෙන්නේ නැහැ. හන්දි පොරුක් නැත්තම් නැණීම දිගාරීම පෙනෙන්නේ නැහැ. කකුල් නැත්තම් යෑමේම පේන්නේ නැහැ. බඩ නැත්තම් තාපි පාදව පේන්නේ නැහැ කියලා. මේ මරණ පසු දර්ශනයත් කිව්වේ. මේ ජීවිතේ හේන රූපය වර්ණ සටහන තුල ඇහැට පෙනෙන මේ වර්ණ සටහන තුල ඔබලන් තනන්න විකාරද හන්දි අතපය බඩේ කෙරතු මුළු කෙරතු වෙනවා කියන්නේ ඒක මේක හිතා ගන්න දෙයක් දැක්සනේ කොහොමද කියන්නේ බලන්න මේ කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති වේදනාව කියනවා ඒ දර්ශනය හරි පුදුම දර්ශනය. නමුත් අන්න ඒ මට්ටමට ආවම තමයි සීත බුද්ධෝසන නිබුද්ධෝ මම නිවුණේ වෙමිස් සිල්ලුන්නේ වෙමි කියලා පෙන්නනවා. ගහන්නත් කුටි කන්නත් කියන දෙකම නිදිලා. එතකොට නමුත් ඔය ටික දැනගන්න ලෝක නොතේරුණ ප්‍රශ්නයක් නැහැ. අනුමාද දැනගන්නෝ නිවුණා කියලා කිව්වේ මෙන්න මේ වගේ පැනක් වුණා. ජීවිතයේ මෙන්න මේ වගේ තැනකට ගත්ත කෙනෙකුටයි කියන්නේ අපිට කියලා සලායත නිරෝධය කියලා. සලායත නිරෝධය කියලා කියන්නේ. ওই ටික කොහොම වෙනවා? ඔය දකින්න අරමුණු වල හොඳ සම්මාදිට්ඨි මට්ටම තිබුණාම ඒකෙම වෙනවා. ඔන්න දැන් නිවන කියලා අපි දන්නවා මේ ජරා මරණ සංකල්ප ජීවිතයේ මෙදෙන්ටයි පිටීමයි අවශ්‍යයි. පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදීමයි දුකේ නිවීමයි නිරෝධය කියලා කියන්නේ. එතකොට තාපයෙන් ගත්තොත් දුක් සහගත තමන්ගේ මේ ආත්ම භාවයම මිදিলা. නිබ්බන්තු මම කෙනෙක් ඕගලට දකින්න බැරි වෙන්න ඕනේ. දුක. ඒ දෙකෙම නිදි ජීවිතයක් වල තියෙනවා. එතකොට කෙනෙනවා ඇහෙනවා දැනෙනවා කියන මත්තමකින් ජීවිතය පවතිනවා. ඔය කියනවා ස්කන්ධ පරිහරණය කියලා. ඒක තියෙන ආසන්නතිය නැතිනකොට ඒ ටිකක් නිරුද්ධ වෙනවා. ඒක කියනවා අනුපාදා පරිණතවා අනුපදිතේක පරිණතවා කියලා. එතකොට මේ නිවන දෙයාකාරයකින් පැනවෙන්නේ ජීවත්ව ඉති පංච උපාදාන ස්කන්ධ දුක ජරා මරණ දුකෙන් බඩේ විස්කම් මොළේකම් කාංකයක්ම වෙන ශරීරයක ජීවිත දුකෙන් මිදෙනවා. නමුත් ඉදිකටකින් හරි කටුවකින් හරි යනොත් මේ කයට දැනෙන දුක් වේදනාව දැනෙනවා. එච්චරයි ඒක. ඒ මට්ටමේ දුකෙන් මිදෙනවා අනුපදිත පරිණතවා. පංච උපාදාන සංද දුකෙන් මුලින්ම දෙනවා ස්කන්ධ පරිහරණය දුකෙන් මිදෙනවා. කියලා මේ ධර්මතාවයක සෝපසිරත නිබන්ධාන්ත උපදේශ නිබන්ධාන් කියලා. ඒ නිවන කෙලවර කරගෙනයි මේ සම්මාදිට්ඨිය තියෙන්නේ. මේ සම්මාදිට්ඨිය දැක්කම මේ මන්ත්‍ර මොන්ටද ගත්තාම නිරෝධාර්ථයක් සම්පදින්නේ නැහැ. දැන් ඒ සම්මාදිට්ඨිය අපේ මනසේ අපිට කිව්වට ගන්න බෑ, හිතා ගන්නත් බෑ, හිතන නගා ගන්නත්. එහෙනම් ඒ මට්ටම මේ අහගත්ත මට්ටම හිතා ගන්න පුළුවන් මට්ටමට ගන්න තියෙන ක්‍රමයක් පූර්වවාද ප්‍රතිපදනා. ඒකට මේ ටිකේදී හිතල සිල්වත් වෙන්න වෙනවා. හිතල සමාධිය ගන්න වෙනවා. හිතල විදර්ශනාව ගන්න වෙනවා. අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී නම් සම්මාදිට්ඨියට අනුව සීලයක් පිළිතුර සමාධියක් වෙනවා. ඒකෙදි සීල සමාධියට ගන්න ඕනේ සම්මාදිට්ඨියට අනුව පවතින ඉබේ මේ දර්ශනයට හිත සමරකොටම කය වචනේ සංවර වෙලා හිතත් සංවර වෙලා ආර්යසත්‍ය මාර්ගයේ නැක්ෂණිකව දෙපොත් නැතුව හිටිනවා. නම් පූර්ව භාග ප්‍රතිපදාවදී හිතලා පංචල රකින්න වෙනවා. උපෝසත ප්‍රත්‍යංග සීලයක් සමාදන් වෙන්න වෙනවා. සාමනීර සීලයක් සමාදන් වෙන්න වෙනවා. උපසම්පද සීලයක් සමාදන් වෙන්න වෙනවා. ඒ සීලයේ සමාදන් වුණේ මොකටද? හිත හදා ගන්න උපකාර වෙනස. නීවරණ ධර්ම දුරු කර ගන්න උපකාර වෙනස. මේ සීලයට තව පරිවාර ධර්මතා ටිකක් තියෙනවා. සීලේ ඔය හිත සමාධි කරගන්න සීලය හරියට පරිපූර්ණව කිව්වොත් සතර සංවර සීලය කියලා කොටසක් තියෙනවා. ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආශීවාර සුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිත සීලය කියලා. ඒකෙදී දැන් අපි සමාදන් වෙන පංසල් පොහොය දවසට සමාදන් වෙන උපෝසත ස්ථාන සීලය අද හතර ආකාර සීලේ ප්‍රාතිමොක්ඛ සීලය කියන කොටසට විතරයි අයත් වෙන්නේ. එහෙම මේ සීලයක පිළිතලා කවයා ඉන්ද්‍රිය සංවර සීලය ඇති කර ගන්නත් ඕනේ. ඇහැ දෙකට බෙදා ගන්න ඕනේ. කන නාසය දිව ශරීරය දෙකට බෙදා ගන්න ඕනේ. සේවනය කටයුතු සහ නොකටයුතු කියලා. ඇහෙන් යම් රූපයක් බලනකොට නෝපං අකුසල ධර්මයේ උපදින්න නෝපං අකුසල ධර්මයේ වැඩෙන ඉබ්බඳු රූපයක් බලන්න නේද? එනවා කොහොමද? මම පොඩ කල්දරේ ඉන්න දෙයියද නේද? ඇහෙන් රූපයක් බලනකොට උපං අකුසල ධර්මයේ වැඩෙන නෝපං අකුසල ධර්මයේ උපදින රූපයක් කියන මේක සේවනය නොකොට ප්‍රියත හැදී යුතුයි. එහෙන රූපයක් බලනකොට නූපම් අකුසල ධර්මිය නූපදීන නූපම් අකුසල ධර්මිය ප්‍රහින වෙන නිබවිදී රූප වලට කමන්නේ. ඉන්ද්‍රිය මේ සාසන ඉන්ද්‍රිය සමුදය කියන්නේ අසහල වෙන එක නෙමෙයි. බුද්ධජනක දේශනාවක මේක මොනවත් අස් නොපෙනෙන කෙනා හොඳ වැඩි ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. ඉන්ද්‍රිය ඒ කියන්නේ මේ ඇහැ හොඳ දෙයට උදව් කරගන්න. නරක දෙයට අතහරින. එහෙමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. සංවරය කියන්නේ හොඳ දෙයක් කරනවා නම් ඒක දෙයක් ගන්නවා කියලා කවලම් කරගන්න එපා. එපා කියන එක නෙමෙයි සංවර වෙන්නේ කියන එක කියන්නේ. සංවර වෙනවා කියන එකේ කියනවා ජීවත් වෙන්න හැසිරෙන්න කරන්න යම් මට්ටමකට කියන එක. එහෙම නැත්නම් එපාම කියනවා එහෙම රූප බලන්න එපා කියනවා. සංවරට සංවර වෙන්න කියන එකෙන් කියනවා මොකද්ද? බලන්න කියන එක කියනවා. ඒකට අවශ්‍ය දේ විතරක් කියන එක කියන්නේ. සංවරයි කියන කතාවෙන් එපා කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. කන සංවර කරගන්න කියන එකෙන් කියනවා සද්දහන්න එපා කියන එක නෙමෙයි. ඒකෙන් කියනවා යම් සබ්දයක් අහනකොට උපං අකුසල ධර්ම නූපං අකුසල ධර්ම උපදීන උපං අකුසල ධර්ම වැඩෙන නිබ්බඳ සද්දහන්න එපා. සංවරයි කියලා කිව්වේ යම් සබ්දයක් අහනකොට උපං අකුසලයේ දුර වෙන නූපං අකුසලයේ නූපදීන නිබ්බඳ සද්දහන්න බාහනයි. එක ප්‍රශ්නයක් නැහැ. බනකොත් බලන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ඇහැ කන දිවනාසි ශරීරයේ දෙකට බෙදා ගන්න. යම්කිසි ගන්ධයක් ආග්‍රහණය කරනකොට උපං අකුසලයේ වැඩේ නූපං අකුසලයේ උපදින උපං අකුසලයේ වැඩේ ඉපතු ගන්ධය ආග්‍රහණය කරන්න එපා. යම් ගන්ධය ඇසුරු කරනකොට නූපං අකුසලයේ නූපං කුසලයේ උපදින උපං කුසලයේ වැඩේ ඉපතු ගන්ධය පරිහරණය කරන්න. රසත් එහෙම යම් රසක් වර්ධනකොට නූපං අකුසලයේ උපදින උපං අකුසල වැඩෙන හේබඳු රසය අතහරින්න. යම් රසයක් වර්ධනකොට නූපං කුසල ධර්ම උපදින උපං කුසල ධර්ම වැඩෙන හේබඳු රසය අතුරු කරා. කායතත් එහෙම බුදුජන් වහන්සේ කවදාවත් දේශනා කරන්නේ ආරාණ්‍යක වෙන්න පාසිකුල්ලක වෙන්න කැදේකට යන්න මහා දුක් විඳින්න කියලා කියන්නේ. එහෙම නැත්නම් මහා ෆෑන් එක දාගෙන AC කාමරේ ඉඳලා ස්පෝකෝගී වෙන්න කියලා කියන්නේ නැහැ. හිතේ ප්‍රතිජන තියෙන දේශනා කරනවා. යම් චක්ක වේදනාවක් ඇතිව කරනකොට නෝම්පන් අකුසල ධර්ම උපදින උපං අකුසල ධර්ම වැඩෙන ඒ චක්ක වේදනාව අතරේ. යම් සැපයක් වේ විඳිනකොට උපන් නෝපන් කුසලයේ උපදින උපන් කුසලයේ වැඩෙන මේ සැපේ බය නැති අසුරු කරන්න. කෙනෙකුට රූක්ෂ ප්‍රතිපත්තිය හිත වැඩෙන්නේ නැහැ. හැබැයි බොහෝ මත සිලුට කාමරේ පිටිය දෙක කෙලේ දෙකට යන්නේ නැතු නමුත් ඒ සැපේ විඳින්මින් තමයි ඒක අදා ගන්න පුළුවන්. එයා ඒ සැපේ විඳින්නේ. යම් දුක් වේදනාවක් විඳිනකොට නෝපන් අකුසලයේ උපදින උපන් අකුසලයේ වැඩෙන මේ දුක් වේදනාව අයින් කරන්න. යම් දුක් වේදනාවක් විඳිනකොට නෝපම් කුසලයේ උපදින නෝපම් කුසලයේ වැඩෙන මේ දුක් වේදනාව විඳින කැලේකට ගිහිල්ලා මතුරු කකා ඔබේ පිච්චි පිච්චි පින්දපාතේ ගිහිල්ලා ජීවත් වෙන බොහෝ කටුක දුක් විඳිනවා. නමුත් ඒකෙන් නෝපම් අකුසලයේ නෝපම් කුසලයේ උපදින නෝපම් කුසලයේ වැඩෙනවා. ඒ එයා කියන එයා ඒ තරම් මේ දුක් වේදනාව විඳින්න කියනවා. එපක් කියන්නේ. ඒ නිසා කයත් එක වේදනා ගන්නවා. කයේ කැපත් දුක දෙකක් එකට වේදනා ගන්නවා. එතකොට හිතත් එකට වේදනා ගන්නවා. යම් ආරමුණක් සිය කරනකොට උපන් අකුසල ධර්ම වැඩේ නම් උපන් අකුසල ධර්ම උපදින නිබ්බන්තු විතර්කණය නැතාවේ. හැම විතර්කයක්ම උපදින උපදින හැම තිතුල්ලකම අනිච්ච බලන්න එපා. හැම තිතුල්ලකම වර්ණනය කරන්න එපා. යම් ධර්මයක් හිතනකොට රූපං කුසල ධර්ම උපදින උපක් කුසල ධර්ම වැඩේ නම් එබඳු මනසක් ඇතුළු කරන්න. එබඳු විතර්කයන් ඇතුළු කරන්න කියලා ආයතනික දෙකට බෙදාගෙන දහස් අතරම නිරවද්‍ය පරිහරණය කරනවා කියන ඉන්ද්‍රිය සංවරයක් කියලා. ඊට පස්සේ ආජීව පාරිශුද්ධි එක කෙනා කියලා මාතෘකාව දකින්න තමන්ගේ හේත තමන්ට චෝදනා කරන්න පුළුවන් අනුචෝදනා කරන්න පුළුවන් විදිහේ දිවි ප්‍රගත්ම කින් තොර ජීවිතය හදා ගන්න. ඔකේ දිගී කෙනෙකුට පෙන්වනවා මොකපිටු වෙනදා හතර. නමුත් එයින් පරිබාහිරව ඒක නොකියුව තමන්ගේ හිතට තමන් ජීවත් වෙන ආකාරයේ චෝදනා නොකරන විදිහට කෙනෙක් චෝදනා නොකරන විදිහට දිවි ප්‍රගත්ම හදා ගන්න. ත්‍රාත්‍ය සංසිද්ධ සීලය කියලා කියන්නේ ඉකිනද ප්‍රවේදන් දෙන ප්‍රවේදයි. බහෝ භෝග සම්පත් හෝ මොනහර දැන්න ඉඳලා ලැබුණ නිස්සරාදී නික්මීමේ අදහසින් භෝගයන්ගේ පමණ දැනගෙන ඒකේ යථාර්ථය දැනගෙන මේකින් කරන්න ඕන ත්‍ෘත්‍ය දැනගෙන පරිහරණය කරන්න කියනවා. එතකොට වෙන්නේ අනවශ්‍ය විදිහට ඒකට බැඳෙන ගතිය නැති වෙනවා. අර කාල් මුක්ති වල මිරිස් මුක්ති වල හංගල් ගතිය හිතින්නේ හල් ගන්න නමුත් ඒක කවක් නැහැ. නමුත් ඒකෙදි තමන් පවන දෙන අවශ්‍ය දේ තීරණ කරනවා. මොකද අර්ගාමිනී කියලා සූත්‍රයේ සූත්‍ර හොඳට පෙන්නනවා ඒ ලැබෙන භෝගයන්ගේ පමණ ආදීනව දැනගන්න කොච්චර කළත් මේ ධර්මයන්ගෙන් ජීවිතයට ලැබෙන්නේ මෙන්න මේ වගේ මට්ටමක් විතරයි. කවදාකවත් මේ මොන විදිහකින්ද ඒක අතහැරිය යුතුයි කියලා විස්සපාදයෙන් පරිහරණය කරන්න කියනවා. ඒ වගේම තමන් සතු භෝගය අනුත සාධාරණයි කියන තැනකින් පරිහරණය කරන්න කියනවා. විශේෂයෙන් ධර්මයෙන් යුක්ත කෙනෙක්ගේ මාස පෙන්වන දීමක තේජු අත්තු තමන්ට එක වර්තිගානම් තියෙන්නේ ඔක්කොම දෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙන්න කියනවා. ඉතුරු භාගය තමන් ගන්න කියනවා. අන්න ඒ වගේ මට්ටමට හැදෙන්නේ කියනවා. එතකොට ඒ ටික අවශ්‍ය. මෙන්න මේ ටික ඔය අපි පංචිල් සමාදන් වෙන අටිල් සමාදන් වෙන ටිකට එකතු වුණාම පුදුමාකාර ගුණය අප ජීවිතය ගුණ කියලා කියනවා. අවස්ථාවාදී තමන් ගැන විතරක් බලන ජීවිතය ගුණ වෙනවන මේ ගුණ වල තියෙන පොතනක අපි අදුවක් නිසා. එහෙම වෙන්නේ. එතකොට බණ දහම් අහන්න අහන්න රළු බව කෙන්ති හෝ නැති වෙනවා. මාසෙත් වෙන්නේ. එහෙම නොවෙනවා නම් අර සීලය කියලා හරි එකක් අල්ලගෙන කඩාගෙන යන හදන ගතියක් ඔය තියෙන්නේ. ඒක කෙලෙසිය. ඔය ඒ සීලෙට මේ වට පිටාර දින ගති ටිකක් එකතුන තෝගොල්ල හිතනවාද මොනතරම් නොතු අනතිමානි ගතියක් ඇති වෙලා ඉන්න කියලා. කර්ණීමේ සූත්‍රයේ තියෙන යම් ශාන්ත පදයක් කියලා නම් ඒක අවබෝධ කරගන්න කෙනා මෙන්න මේ වගේ වෙන්න දක්ෂයක් වෙන්න ඕන වඩා දක්ෂයක් වෙන්න ඕනේ අනතිමානි වෙන්න ඕනේ කියලා ගුණ ටිකක් තියෙනවා. ඔය ගුණ ටික යාගේ ජීවිතයට නිරායාසයෙන් ලැබෙනවා. මෙන්න මේ පන්තිල් හාරි අටතිල් හාරි ගත්තාම ඒ ප්‍රධාන සීලය ප්‍රාථමික සීලය සීලේ වටානේ ධර්ම රටේ ගුණාම හොඳ ගුණයකට මනුස්සයෙක් නිර්මාණය වෙලා තියෙනවා. දෙමව්පිය සහෝදර ඥාති හිතේ සිංගන හිතන්න පුළුවන් මනුස්සයෙක් දිවෙලා තියෙනවා ඉස්සරලා. වටපිටාවේ අනිත්‍යයේ දුක හදවතට දැනෙන ගුණයකට පුද්ගලයේ ජීවිතයක් කියලා තියෙනවා. ආත්මార్థකාමී කෙනෙක් නෙමෙයි, තමන් ගැන විතර බලන කෙනෙක් නෙමෙයි, අනිත් කෙනාගේ දුක තමන්ගේ හිතට දැනෙන මට්ටමේ කෙනෙක් හැදිලා තියෙනවා. එහෙම නැතිනම් දකින්න පුතනක හරියක් අදිරිය අපේ ජීවිතේ අපි එක තැනක සිල්ලේ කියලා විතරක් අල්ලගෙන නැති ඒක ප්‍රමාණවත් නෑ. ඒක ආර්යසත්‍ය මාර්ගයට සෑහෙන්නේ නෑ. මෙන්න මේ ගතිතික ජීවිතයේ හේතු වුණාම මෙන්න මෙයා සුදුසුයි. මොකද හිත හදාගන්න සමත කමඨන කෝල අර සීලේ චපකල සමාධි සංවර්ධනක සීලේ ක්‍රියාවේ ගුණහපත්කම ගුණය නිසා මෙයාට හිත හදාගන්න පහසේ හිත කලබල කැළඳෙන දුක වෙන විහිත් වෙන ටික අදහැරලා එයාගේ ජීවිතය දිහා බලොත් එයාගේ හිත සතුටු වෙන විදියට අනුන්ගේ වචනයක් ඇහුනත් එයාගේ ජීවිතය සතුටු වෙන විදියට අපෝ භාවනා කළා තරය නෙමෙයි කියලා බයිමත් තම ලෝකෙට දෙන්නත් නැහැ. මම මෙහෙම කරේ නැහැ කියලා දුක වෙන මට්ටමක් තමන් ගාවත් නැහැ. ඒ නිසා විපරිසර නොවේ මේ සීලේ ප්‍රධාන ලක්ෂණය මොකද්ද? විපරිසර නොවේ. අපි ඊගාව කොට කියන්න බලමු. චේතනාකරණීය සූත්‍රය, චේතනා නොකටේ කියලා සූත්‍රයක් තියෙන. ඒ සූත්‍රය හරි ලස්සනට තියෙනවා. සීලේ තියෙන කෙනා විපරිසර බව ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා වුණේ විපරිසරේ නැති විපලිසර බව නැත්තම් මට ප්‍රමෝදය ලැබීමක ප්‍රාර්ථනාවක් නැහැ. ප්‍රමෝදය නැත්තම් මට ප්‍රීතිය ලැබීමක ප්‍රාර්ථනාවක් නැහැ. ප්‍රීතිය තියෙන කෙනාට පස්සද්ධිය ලැබීමක ප්‍රාර්ථනාවක් නැහැ. පස්සද්ධිය තියෙන කෙනා සැපය ලැබීම, සැපය තියෙන කෙනා සමාධිය ලැබීම, සමාධිය තියෙන කෙනාට ඇත්ත දකීම, ඇත්ත දකින කෙනාට කලකිරීම, කලකිරීම කෙනාට නොවැළේවා, නොවැළේන කෙනාට නිදේවා කියලා ප්‍රාර්ථනාවක් නැහැ නේද? ලාප විපරිසර නොසීලයේ කියන තැනකින් ප්‍රජානවත්තේ චේතු නුක්තිය දක්වාම අරිහත්ය දක්වාම මේ සීලයට බැඳලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඒ අපි වගේ කඩාගෙන එක තැනකින් අල්ලගෙන එක සීල්පදයක් දිහා බලාගෙන ඒ කැටුමකට බැනගෙන යන මට්ටමක් නෙමෙයි කියන එක දකින්න. මේ සීලයට තව එක තියෙන ආචාර ගෝචර ධර්ම. මේ රළු මට්ටම ඇහුවට ජීවිතයේ ඉඳලා මට්ටම් කියලා දෙන්න වෙයි. පෙන්නනවා නාන තොටුපළකට ගියොත් එතන වටේ පිටේ තියෙන කුණු කැලලක් සබම් කොටයක් තියෙන මහෙන්දර දාලා ඒක අතුගල සුද්ධ බවුද්ද කරලා මේක කියා නාන්නේ කියලා. ඈ එහෙම කිය තමයි වැඩේ කරගත් අන්තතට එන්නේ වල්පදයක් තියෙනවා නම් වල් ගහක් තියෙන එක ගලවල පිළිවෙලට තියලා මේක කියා යන්නේ නැහැ කියලා. ඒ බඳු මට සිරුදු ගුණයක් ඉතිරිය තියෙනවා. එහෙම නැතු අපේ හිතන විදිහට ආත්මార్థකාමීකම යන්න පුළුවන් ගමන නෙමෙයි කියන එකත් මතක තියාගන්න. ඔබට එකතු වෙනවා මේ චාරිත්‍ර වාරිත්‍ර සීල කටයුතුන කටයුතු කියන ටික කියන එක තේරුම් ගන්න. මෙන්න මේ වගේ මට සිළු ජීවිතයක් හාත්පස පරිපූර්ණ ජීවිතයක් අනුන්ද උපවාද නොකරන තමත් උපවාද නොකරන සම්බක්ම චරණවංශ දොස් නොකිය සීලයක් හැදෙනවා. ඒ සීල හැදෙන්නේ නැහැ පොයට පද ටික කියලා සමාදන් වුණාට. ඒ සීල හැදෙන්නේ නැහැ පන්සිල් පද ටික කියලා කැඩෙන්නේ නැතුව රකින්නවා කියන ටිකකින්. ඒ සීල හැදෙන්නේ අර ධර්මතා හතර ගුණ වෙච්ච ගුණුණා. ඒ ජීවිතේ එයාට ලාභයක්. එයා ජීවත් වෙන හැමතැනකම ගිහින්ගේ උපාසක කෙනෙක් නම් කියන්නේ උපාසක රත්නේ කියලා. උපාසිකාවක් නම් කියන්නේ උපාසක රත්නේ කියලා බුදුරජාණන් වහන්සේ. ඒක උහිතන්නේ නිකම් උපාසක කෙනෙක් ඇල්මිනියම් එතකොට යකඩ උපාසක කෙනෙක් උපාසකම කෙනෙක් කියන්නේ නෙමෙයි. මොකද ඒ රත්නය කියන නම් බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ ඇයි කියන කාරණාව විතරයි මේ සාසන. අන්න ඒ ටික මට මේ මතක් කරන්න ඕනේ මට තේරෙන අහන්න වටපිටාව තියෙනවා. දැන් මේ ගැඹුරු දහම් අහනවා නමුත් කඩාගෙන යන හදන නමුත් ජීවිතය අනිත් වටපිටාවල මොකුත් නැහැ. එහෙම හිතලා පුළුවන් නම් කවුරුන් එහෙම පුළුවන් සාසනයක් නෙමෙයි කියන එකත් මතක තබා. එහෙනම් මේ මුල් අත්තිවරණ ගොඩනැගිල්ලක තියෙලා අත්තිවරණ ශක්තිමත් නම් එතනින් හැදෙන ගොඩනැගිල්ල හොඳටත් තියෙන්නේ. එතකොට මෙන්න මෙබඳු සීලයක් කොහොම කියන එක අනුමානට ලඟට තබා ගන්න. ඊට පස්සේ මෙබඳු සීලයක පිළිතුරු මෙබඳු ගුණවත්ෙක් වෙලා සත්පුරුෂයෙක් වෙලා සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද චරිතයක් ඇත්තෙක් වෙලා අන්න එයා සුදුසුයි මොකද හිත වඩන්නට. හිත වඩනකොට ඒකටත් එයා ගන්නවා සම්පත්තික භවනා සහ පරිහාදී භවනා කියලා දෙආකාරයක් තියෙයි. වැඩි වෙලාවක් එක තැනක ඉන්නකොට චිත්ත සමතියක් ඇති වෙන කමතහනකුත් වැඩ කටයුතු කරනකොට හිත රැකගෙන නිවන් ධර්ම දුර වෙන විදිහට අලුත් නිවන් ධර්ම නොවන විදිහට හිත රැකගෙන කටයුතු කරන්න වෙන කමට අනුකූලයක් ගන්න සම්පත්තික භාවනසා පරිහරණය භාවනා කියලා. අපි කියමු ආනාපාන සතිය වගේ කමට අනුකූලව සති නිමිති හිතට බලගෙන සිහියම ආස්වාස කරනවා සිහියම ප්‍රස්වාස කරනවා ආස්වාස ප්‍රස්වාසය අනුව හිත ගෑන්නේ නැහැ. ඔන්න මේ විදිහට භවනා කරනවා හිතාකට දියුතාවව ගන්න මේ විදිහට එක තැනක ඉඳගෙන වැඩි වෙලාවක් උපාය කරන්න පුළුවන් මට පිළිතුරු කමතනක් තෝරනවා. ඊට පස්සේ භවනා කරලා කඩේට යන්න වෙනවා නැත්නම් ගියතු ගන්න වෙනවා හාල්ට් එක කරන්න වෙනවා. ඒ වෙලාවේදී අර වගේ සූක්ෂම වැඩි වෙලාවක් ඉන්න කමතනක් ඒ වෙලාවේදී හිත රැක ගන්නවා. හිත රැක ගන්නවා කියලා කිව්වේ රූප ශබ්ද ආදී අරමුණු ඇති දිපිටට එද්දී අපි ගව කියන කෙලෙස් ධර්ම නැති කියලා එන ඉඳ තියෙනවා. අපි ගව කියන කෙලෙස් ධර්ම මේ සිහි වෙලා රූප ශබ්ද ගන්න හොයාගෙන යන ඉඳ තියෙනවා. ඒ නිසා අතරට සම්බන්ධකයක් ගන්න දැම්මා. මේ කෙලෙස් ගෝමාරුව නතර කරන්න. මොකද්ද ලොකු එකක් නෙමෙයි වැඩ කටයුතු කරන සියලු සත්‍ය නිරුක්කත්වා නිරුක්කත්වා සෝපත්‍ත්‍වා කියන නැත්තම් මේ තමන්ගේ කයේ කුණුප ස්වභාවය සිහි කරන් නැත්තම් බුදුරජාණන් වහන්සේ අනේ සම්මා සම්බුද්දයි අරහං අනේ බුදුරජාණන් ඕනේ එහෙමත් ඉතින් නැවෙන තේරමත්ට අනේ බුදුරජාණන් වහන්සේ අපි වගේ අසරණ සත්‍ය මේ සසර මෙතර කරන මොන තරම් වේදලා තියෙනවා අනන්ත සංසාර කෙරෙහි කිරු අපි මේ සසරෙන් එතර කරවන්න නේද කියලා තමන්ට සතර ඇති වෙන විදිහට තමන් හිතන මේ හිතන එකේ මොකද දන්නවද මම විශාල අර්ථයක් කරලා කියනවා කියන්නේ මේ කෙලෙස් ගෝමාරක විදිහට ආධ්‍යාත්මික සීකල බාහිර අරමුණු වලට නිවර්ණ පදිත වෙන්නත් අරමුණු ගැටෙනකොට තමන්ගේ මනසේ නිවර්ණ නැති වෙන්නත් තියෙන ඉඳ නතර කරනවා මේ තමන්ගේ මනසේ ඇති කරගෙන යෝනිසෝ මානසිකාරය එහෙම සිහි කළාම එක තැනක ඉඳගෙන වැඩි වෙලාවක් භවනා කරනවා කියන එක තමයි. එක තැනක ඉඳගෙන වැඩි වෙලාවක් භවනා කරනකොට වැඩ කටයුතු කරද්දී මේ විදිහට තියෙනවා නම් මානසිකාරකින් කරනවා කියන එකට අමාරුවක් නැහැ. සීලයක පිළිපදලා තියෙන බොහෝ යහපත් කරත්මා උපාසක රත්නයක් උපාසිකා රත්නයක් වෙලා ඒ ජීවිතේ පිළිපදලා ඉඳගෙන මෙයාගේ ජීවිතේ එක තැනක ඉඳියත් වැඩ කළා ධර්ම කොහොමයි වාහනක යනවනම් මේ කෙලෙස් ගන්න විතර යතරන හොඳට මතක තබා ගන්න. ඇහැ රූපෙට සංයෝජනවත් රූපෙට ඇහැට සංයෝජනවත් නෑ. ඇහැ රූපෙට බැඳෙන්නේ නෑ රූපෙ ඇහැට බැඳෙන්නේ නෑ. කිසිම රූපකින් නරක දෙයක් අපිට හම් වෙලා නෑ. කිසිම රූපකින් හොඳ දෙයක් අපිට හම් වෙලා නෑ. ඒක හොඳ නරක දෙක රූපෙ නෑ. ඇහැ රූපය දෙන්න එකට යාත්‍රන තණ්හාවයි මෙතන තියෙන දැම්ම. ඒ නිසා ඇහැ පරිහරණය කරනකොට මේ ධර්ම එකෙන් තියාගත්තාම ඕගොල්ලන්ට ඇහැ වෙන පැත්තක රූප වෙන පැත්තක තියෙන මේ දෙන්න නිසා එකට ගැටෙන්නේ නැහැ සංයෝජනය. කන සද්දේටව සද්දේ කනට සංයෝජනයක් නෙමෙයි මේ දෙන්න නිසා ඇතිවෙන තෘෂ්ණාව කෙලෙස් හේතනවා. ඒ නිසා මැදට තියාගන්න කුසල ආරම්භණය තම වෙලා ආරම්භ. එහෙම තියාගෙන තමන් ජීවිතේ ජීවත් කරන් මේ අවබෝධය නැතුව කැලේකට ගිහිල්ලා ඉන්න කෙනෙකුට වඩා විතර හාල්ටි කරන ඕගලන්ට ඉක්මන නිවන් දකින්න පුළුවන් වෙයි. උපාය යෝනෙන්නේ නැතුව ප්‍රදේශෙන්නේ නැහැ. පරිසරෙන්නේ ඇඳුමෙන්නේ. ඒක බැරි නම් තමයි ඒක නොතේරෙනවා නම් තමයි ඇඳුමෙන් හෝ පරිසරයෙන් හෝ වෙනස් කරගෙන විශේෂණයකට පත් වෙන්න හදනවා. ඒ හදන්නේ අපි ගාව එහෙම විශේෂණයක් නැති නිසා. මම විශේෂ පුද්ගලෙක් වෙන්න හදන්නේ හද දෙකෙන්ම කියනවා මම විශේෂ පුද්ගලෙක් නෙවෙයි කියන්නේ. මම විශේෂ පුද්ගලෙක් වෙන්න හදන්නේ නැහැ මම විශේෂයක් මඟව කියනවා. මම සමායි අනිත් ලෝකයට ඇතුලේ. වෙනසක් නැහැ අනිත් ලෝකයක. මොකද විශේෂණේ තියෙන මානසික නිසා. එතකොට මේ විදිහට චිත්ත සමතයක් ඇති වෙන්නේ. චිත්ත සමතයක් කියන්නේ දැන් අද අපිට හිත එක තැනක තියාගන්නවම හිතේ කතා කරනවා මෙන්න මේ ගතිය අඩු වෙන්නේ. ඊට පස්සේ සීලයක පිළිතුරු චිත්ත සමතය ඇති වෙන්නේ මේ විදිහට උපාය කරා. ඕනම කෙනෙක්ගෙන් අහුවොත් මේ මොකටද සිල්වත් නිවන් දකින්නේ කියලා කියන්නේ. ඇයි මේ ආනාපානසතිය වඩන්නේ බුදු ගුණ අසුබේ මරන්නේ මේ භාවනා කරන්නේ නිවන් දකින්නේ කියලා කියන්නේ. ඔබලගේ ආස්තිය තියෙනවා මේක ඔක්කොම කරන්නේ අහවල් කරලා දකින්නයි කියන කාරණාවෙන් ඉදන් මේක කරන්නේ. ඒකයි නිවන් දකින්න කියලා කිව්වේ. බය වෙන්නේ නැහැ. එතකොට දැන් මෙහෙම කළා ඊට පස්සේ විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කියලා කියන්නේ මේක තමයි පූර්වබද ප්‍රතිපදම කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා සත්‍ය පුද්ගලයෙක් කියලා දකින්න කැමැත්ත සාමාන්‍ය ලෝකයට වඩා විශේෂණයකින් විශිෂ්ට දෙපේ යුතුය. ඒ තමයි තමන් සහ අනුන් කියලා සත්‍ය පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු වල නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා දකින්න. එතනදී බුදුරජාණන් ජීවිතයට වඩා දෙනහස ආදරේ නැත්නම් අකමැත්ත තරහව ගෙනත් දුන්නු ගෙනත් දෙන බාහිර වස්තු තියෙන්න පුළුවන්. රාජ රජී මුක්ති මැණිකේ මහරක බාහිර කඩන් කියලා මහා දේවල් තියෙන්න පුළුවන්. ඒව එකතුවක් තණ්හාව අතහරින්න හදන්න ඕනේ නැහැ. අතහරින්න බෙහෙත්ෙන්න ඕනේ නැහැ. ඔය අපේ හිත බැඳිලා තියෙන අරමුණක් කරුණක් ගන්න තණ්හාව නැති කරන්න ගියොත් අපිට වෙන යමක් කරන්න හම්බෙන්නේ පුළුවන් කමක් නැහැ. මොෝදේ මාළුවලලා අපිට ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ හිත බැඳිලා තියෙන අරමුණක් කරුණක් ගන්න තණ්හාව වලින් කරන්නේ කියලා හදනවා නම් ඒක වෙන්නේ නැහැ, කරන්නත් බෑ. නමුත් ඒ හැම දෙයකටම තණ්හාව තියෙනවා. ඒ තණ්හාව අයින් කරන්න ඕනේ සත්පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානක මේ වස්තුන්ගේ තියෙන රළ තණ්හාව අයින් කරන්න කටයුතු කරන්න අරමුණ තියෙන බැඳීමේ ඉබේම අත්හැරෙනවා. රාම රෙදි මුතුමනි කියලා වගේ කියලා බාහිර යන්ත්‍රාක වස්තු තියෙනා ඒ ඔක්කොම තියෙන මම සහ මගේ දූ දරුවෝ කියන ධර්මතාවටයි. මම සහ මගේ දූ දරුවෝ කියලා අපිට හම් වෙන තැන තියෙන බැඳුම අඩු වෙන විදිහට වැරදි දැක්ම අඩු වෙන විදිහට ධිට්ඨිය අඩු වෙන විදිහට මේ කවිඥානික වස්තු ටික විතර විදර්ශනා කරනවා. එතකොට ඔයගොල්ලන්ට අනිත් ධර්මයන්ගේ තියෙන බැඳීම ඉබේම අඩු වෙනවා. ඒ නිසා දැන් විදර්ශනා කරනවා කියලා තමන්ගේ ශරීරයේ පැත්තට නැඹුරු වෙලා හොඳට හිතන්න ඕනේ. නුවන් හිතන්න ඕනේ කියලා කිව්වේ පිළිවෙලින් ඉස්සෙල්ලා මේ ශරීරය ගැන බලන්න කෙස්ලුම් නියද තම්ම කියලා ඉතාම වේගිකුනුත් නෙමෙයි ඉතාම හිමිනුත් නෙමෙයි. එතෙන්දි මම අර මතක් කළේ දැන් කෙස් ටික කපලා අපි පැත්තකට දැම්මොත් කෙස් කෙලෙන උද්ගලෙක් පේන්නේ නැහැ. මේ ශරීරයේ තිබිත් කෙස් කියනකොට ඒ ගතිය හිතට ලවා ගන්න. තමන් හෝ ඇඳන් නැතුව කෙස් ටිකට කෙස් කියන ගතිය හිතට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. රෝම කූප ටික අපි ගලවල පැත්තකින් දැම්මොත් රෝම කූප කියලා කියන්න පුළුවන් කෙනේ. නමුත් මම කියලා මිනිහෙක් කියලා පුද්ගලෙක් කියලා දෙන්නේ නැහැ. ඒ විදිහට ලොම් කියනකොට තමන්ගේ ලොම් නොවි කෙනෙක්ගේ ලොම් නොවි ලොම් කියන ගතිය හිතට ගන්න පුළුවන් වෙන්න ඕනේ. නියදත් හම්මස් නහර මේ විදිහට පුද්ගල භාවය ඇඳෙන්නේ නැති ඒ වස්තුව විතර තනි වෙන විදිහට හිතට නගා ගන්න ආරම්භ කරගන්න. ආරම්භ කරගෙන කන බොන ආහාරය නිසා නෙමේ කොටස් ඇදිලා තියෙන්නේ කියලා හොඳට බලන්න. දැන් මේ මාගේ ශරීරය ගැන බලනවා නෙමේ, තව කෙනෙක්ගේ ශරීරය ගැන බලනවා නෙමේ. එතන තියෙන කොටස් මේ රූපේ මම කිව්වේ කය කියලා කියන්නේ කොටස් කියන එකට. කොටස් කියන එකට කොටස් 32කින් හැදිලා ඉඳලා මේකට කාය කියලා කියනවා. කොටස් 32ක් එකතු වෙලා අවකාශ ධාතුව අවුලාගෙන ප්‍රාසිකල තියෙන මේ රූපම කියට කය කියලා කිව්වා. කොටස් කියන අදහසෙන් තමයි කය කියලා කියන්නේ. මොකද චෛනේ දික්කේ වේදනා කාය, චෛනේ දික්කේ සංඥා කාය, මානේ සංඥා කොටස් හය වේදනා කොටස් හය කියලා කියන්නේ. ඒ වගේ කොටස් 32කින් හැදුනා කියන එකයි කය කියලා කියන්නේ. කය කියනකොට කොටස් කියලා කියනවා. එතකොට මේ කෙස්ලොන් යද ධම්මස්නහරාති කොනකොටස් 32 හොඳට බලලා කන බොන ආහාරය නිසා මේ කොටස් ඇතිලා තියන්නේ කියලා බලන්න. ආහාරය හොඳට නිදි තියාගන්න බාත් පාන් කවපි මුන්නට හොඳට බලන්න. ආත්ම භාවයෙන් තොර ආහාරය. කිඹුන්දු ආහාරය නිසා මේ කොටස් ටික ඔක්කොම තියෙන්නේ. එහෙනම් ආහාරය නැමැති හේතුව නිසා කය නැමැති මෙබඳු කොටස් ටිකක් පදයක් ඇදලා තියෙනවා. මේ කයට හේතුව මේ ආහාරය කියලා හොඳට තීරණය කරන්න. ඊට පස්සේ තව බලන්න මෙබඳු කනගුණ ආහාරයෙන් හැදුණු මෙබඳු කොටස් 32කින් යුක්තව හැදිලා තියෙන මේ කය ඇසුරු කරගෙන පවතිනවා අවිද්‍යා කර්ම තණ්හකින් හේතු නිසා පැමිණි විඥානය. තව නැත්තම් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය නැත්තම් සිත් මේ කය ඇසුරු කරගෙන පවතිනවා. එතකොට මේ කය කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා නැති හේතුක ඵලයක්. රූපය ආහාරය නැති හේතුක ඵලයක්. අපි නාම රූපය කියන තැනක දෙදත්තකින් පැමිණි හේතු දෙකක ඵලයක් තියෙනවා. එතකොට මේ කනගුණ ආහාරයෙන් යුක්ත රූපය හැම වෙලාවෙම කරලා තියෙන ලොකුම කෘත්‍යය ලොකුම වැඩේ තමයි පෙර කර්ම විපාක විඳින්න ඕනේ කමට පැමිණේ. තණ්හාවට පැමිණේ විඥාණයට නව තැනක් දීලා තියෙන එක. මෙයාට ගොදුරු ගන්න උදව් කළා දැලක් ව්‍යාගත හදලා තියෙන ටික විතරයි මේ කයින් කරලා තියෙන්නේ. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින මේ චිත්ත නිසයි කන්න ගුණ ආහාරයෙන් යුක්ත අචේතනික අවිඥානික හරියට මේ මේස්සේ බලන්න. කිසිම දැනුමක් නැති මේ කය හැඟීම් දැනෙන මට්ටමටපත් උනේ ඒ කය ඇතුළු කරන පොතින් හිත නිසා. ඒකයි හැම වෙලාවෙම සිත්තේ තියෙන ගති ටිකටයි මේ කය හැදෙන්නේ. සිත්තේ සිත්තුවේ රළු වෙන කය ප්‍රසාද රළු. සිත්තේ සිත්තුවේ බොදු වෙන කය ප්‍රසාද මොදු. ඒක වේදනා සංඥා සංඛාර මොදිත කාය මොදිත. වේදනා සංඥා සංඛාර ලහුත කාය ලහුත සිතුවිලි වල සැහැල්ලු බවෙන් කාය සැහැල්ලු සිතුවිලි වල මුදු බවෙන් කාය මුදු වෙන සිතුවිලි වල රළු බවෙන් කාය රළු වෙන හැම වෙලාවෙම කායේ පැවැත්ම කියන සිතේ පැවැත්ම මත. එතකොට මේ කාය සවිඥාන කරලා තියෙන්නේ හැඟීම් දැනෙන බව තියෙන්නේ කායට නෙවෙයි කාය ඇතුළු කරගෙන කායේ බැඳලා ඉන්නේ පිටට. ඕගලන්ට පුළුවන්කම තියෙනවා මෙහෙම අල්ලනකොට කයට දැනුණා නෙමෙයි කියන කාරණාවට මේ කයට දැනෙන්නේ නැති. ඒ මෙන්න තියෙනවානේ ආහාරෙන් හැදුන මේ බඳු කොටස් ටිකකින් යුක්ත කයක් මේ තියෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතිනවා මේ කර්මානුරූපව පැමිණි විඥානය. ඒ නිසා ඒ සිත් බැඳිලා තියෙන නිසායි මේ දැනීම තියෙන්නේ. එතකොට මෙහෙම කළත් ඒ කයේ දැකතින සිතටයි දැනුනේ කියලා කාරණාව තේරෙනවා. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් උපද්දන විඤ්ඤාති රූප නිසායි මේ කය ඉදිරියට ආපහු යන්නේ. මම කියන්නේ අද්දික කමිසයක් තිබුණොත් සුදු අද්දික කමිසයක් තිබුණොත් සිතට පුළුවන්ද ඕන වෙලාවට උයන පහල යන්නේ බෑ. අපි මොකද කරන්නේ කමිසේ අදිනවා කියලා මෙහෙම අත දාන. දැන් අත එහාට එහාට කරනකොට කමිසේට එහාට නෑ යනවානේ. ඒ වගේ ඔගොල්ලෝ දන්නවද මේ අත්පය හලවනවා කියලා මුකුත් කරන්න බෑ. විඤ්ඤාති රූප උපද්දලා ඒ කය විදිහටම රූපයක් හදලා ඒක මේ රූපෙට වහන තමයි අපි මේ අත ඔසවන්නේ කියන්නේ කරන්නේ යන්නේ. ඒ විදිහට මෙතක නැතිනම් මේ කය අදටම අවමිනියම එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ කයේ ඉදිරියම අපව වීම වෙන්නේ කියලා දකින්න. ඊට පස්සේ ඒගායක තමයි මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප වෙන්නේ. කිසිම දවසක කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් වෙන ආරෝණ යුක්ත මේ රූපයට මේ කයට රූප පේන්නේ නැහැ. රූප පේන එකට සම්බන්ධයක් නැහැ. මම ඔකට කියුවේ මේ පුටුවේ ඉඳගෙන ඉන්න මට ඕගොල්ලන්ව පේනවා. මම ඉඳගෙන ඉන්න පුටුවට පේනවා නැහැ. පුටුව තියෙන්නේ මට ඉඳගෙන ඉන්න විතරයි. පුටුව උපකාරය මට ඉඳගෙන ඉඳගෙන ඉන්න මට රූප පේනවා. එතකොට ගනුදෙනුව තියෙන රූපේ මායි පුටුවේ මායි අතර. පුටුවේ රූපය අතර කිසිම ගනුදෙනුවක් කය උපකාරයි පුතු උපකාරයි මට ඉඳගෙන ඉන්නවා වගේ කය උපකාරයි විඤ්ඤාණ ටිකේට් ලයින් කය උපකාරය ලබලා තියෙන සිතෙන් තමයි රූපය දකින්නේ. දකින රූපේ සිතට සිත කයට සම්බන්ධයි. දකින රූපයයි කයයි අතර කිසි සම්බන්ධයක් කිසිම වෙලාවක නැහැ. ඉඳගෙන ඉන්න මට රූප පේනවා කියලා දකින දින නිම අතරම ඕගොල්ලෝ නිම දැක්කෝ. මොකද මම දිහා බලන්නේ කියලා තරහයන් දින නිම ඕගොල්ලන්ට අතරේ රූප බලන සත්‍ය අහන ගඳතුන්ද බලන මිනිහේ කෝ ගෑනේ කෝගලන් දකින්න බැරි. ඇයි? චක්කු විඥාන හිතේ ජයම හිතක්ද පෙරණ හිතක්ද? සුදුසු දහන. පුළුවන් තරම්. ඒ රූප විඥාන හිත ගෑම හිතක්ද පෙරණ හිතක්ද? ඈ. ඒ බඳු තැනකින් නම් රූපය දකින කෘත්‍ය වෙන්නේ. එතකොට එහෙනම් ගෑනු කෙනෙකු රූප ගැති මොකද බන්දිහා බලන්නේ? මේ ගෑනු කෙනා බන්දිහා බලන රඳුල් නැති මේ පිරිමි කෙනා බන්දිහා බලාගෙන ඉන්න කෙනා රඳුල් නැති මොකද පිරිමි කෙනාද චක්කු විඥාන? එහෙනම් ගෑනු කෙනාද දෝත විඥාන? ඔය මේ නාම රූප දෙකේ කියන දුක්තිතර නැති හින්දා අපි ගෑනු කෙනා පිරිමි කෙනා කියලා රඳු වෙන්නේ. එතකොට ඔබලන්ට පුළුවන්කම තියෙන ඕනේ කය ඇසුරු කරගෙන කය පිහිටලා පවතින සිතෙන් රූපය දකින්න. රූප දකින්න සුත්‍ය කරන හිත හඳුනන චක්කු විඥානය කියලා. එබඳු වැඩක් කළා ඒ හිත නිරුද්ධ වෙනවා. කන කය ඇසුරු කරගෙන පවතින හිතේනයි ඒ අහල ඒ සිත නිරුද්ධ වෙනවා. මේ විදිහට අරමුණෙන් අරමුණ ඉපද නිරුද්ධ වෙන චිත්තචෛතික ටිකක් තියෙනවා. ඒ ටික මේ කය ඇසුරු කරගෙනයි පවතින්නේ. කය ඇත්ත ඕකේ කියලා කියනවා. මේ සිතට නවත්ත ගන්න තියෙනවා. නවත්ත කරුවේ. ගියා. එතකොට ඉබ්බා යන යනතන උගේ කටු අරගෙන යනවා වගේ අපි මේ යන යනතන ගිය අරගෙන යන්නේ. මම යනවා එහෙම නෙමෙයි. මේ ගේ අරගෙන එක තැනට ගියා. උන් එතන දින ෆොටෝ ටික ගත්තා. සද්ද ටික ඇහුවා. ආයෙත් අකුල ගත්තා. ආයෙත් ගියා. හට් එක ගහගත්තා වගේ උන් ගේ අරගත්තා. ගේ කොතන හරි තියාගත්තා. මොන රූප බලෝ ෆොටෝ ටික ගහගත්තා. ආයෙත් හදාගත්තා. ඉතින් අපි කියන වන්දනා ගමන යනවා. එතකොට ඔය තමයි කය අරගෙන ගිහලා වට පිටාර ෆොටෝ ගහලා ඒක දාගෙන එන එක කරන්නේ. ඉතින් මේ දිනේ විතර විචාරිකා යනවා. එතකොට මේ වන්දනා ජාතිකා යනවා කියලා යනවා. එතකොට හොඳට ඔබලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. කාය ඇසුරු කරගෙන පවතින හිතෙනුයි රූප බලන්නේ සද්ධාන්න කදසොත් කරන්නේ හැම ලෝකයේ කියලා යන්තා මේ තියෙන ඔක්කොම කායේ කිසිම සම්බන්ධයක් නැතුව ඍජුව හිතට අරගෙන තියෙනවා. ඒකයි මම කිව්වේ ওই ටික දකින්නකොට එයාගේ ජීවිතයේ වෙන චක්ඛු විඥානයෙන් ගන්න රූපයෙන් විතර කාය අතරම ඔබල අතර කෙලෙච්චයක් ආයිති නෑ මේ පිළිනවා කියන මට්ටමට කල ලෝකෝත්තර මාර්ගයේ ওই ටික විතරක් පිටු වෙන්නේ මේ ගුටි කන කය අතර. එතකොට මේ නීවරණයකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ජීවිතයේ තියෙන උත්තරකේ රූපේ වෙනවා කියන තැනක සද්දය හෙනවා කියන තැනක සද්දයයි සෝත විඥානයයි ඒ ටිකෙන් නිත්‍යයි ස්ටික මුළු ජීවිතයේ මේ චර ඒකට කය ආйти නෑ. ඒ ටික අතර මේ නීවරණ චිත්තයට මේ ටික තියෙන්නේ. එතකොට මෙහෙම බැලුවාම මෙයාට කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතික ටික නිසා දැකීම හිමාදී කෘති ටිකක් කරනවා කියලා තේරෙනවා. ඉඳගෙන ඉන්න මම රූප බලනවා, හිටගෙන ඉන්න මම රූප බලනවා, නිදාගෙන ඉන්න මම රූප බලනවා, ඇවිදින ඉන්න කෙනෙක් රූප බලනවා කියන නිමිය අතහැරෙනවා. පෙනෙන ඇහෙන දකින දේට කයේ සම්බන්ධය අතහැරෙනවා. කේබන් කියන්නේ. එතකොට ඒ විදිහට කය වෙනම බලන්න, කය ඇතුළු කරගෙන පොතන හිත වෙනම බලන්න, කය ඇලිච්ච එකට ප්‍රත්‍ය වෙනම බලන්න, හිත ඇලිච්ච එකට ප්‍රත්‍ය වෙනම බලන්න, මේ දෙන්න එකතු වෙලා කෙරෙන වෙලේ බලන්න. එතකොට කයෙන් කරලා තියෙන හිතට නවාතන් දීලා හිත එහෙම නවාතන් පොළේ ඉඳගෙන බලනවා අහනවා කියන සුද්ධි ටිකක් කරලා හිත ඔන්නෝකට කියනවා අපි ඔය ඇත්ත නොදන්නා කම නිසා ඔය ඇත්ත නොදකින කම නිසා මේ නාම රූප දෙකේ ප්‍රත්‍යක්ම වෙන සිද්ධිය නොදන්න කම නිසා පුද්ගලයේ කියනවා පුද්ගලයේ කරනවා සත්‍ය රූප බලනවා සත්‍ය සද්ධානවා මම රූප බලනවා මම සද්ධානවා කියන තැනකින් ප්‍රපංචයේ ඉලාකෙට ඒ මම කරනවා පුද්ගලයේ කරනවා කියන ටික දෙහෙන්ද නම් මෙන්න මේ ටික අඳුර දෙන්නම වෙනවා මෙතන තියෙන ඇත්ත පෙන්වන්න වැරද්ද නැහැ මම නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා හිතුවට හරියන්නේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියන්නේ මෙතන තියෙන රූපෙත් බලපම් මේක හැදෙන හේතු ටික මෙන්න ඒ ඉබ්බතු හේතු ටික හැදෙන රූපය අතුරු කරගෙන පවතින මේ සිත් ඒක හැදෙන තියෙන මේ දෙන්නින්ද මේ බය නැහැ වෙලා තියෙනවා අර මම කියන්නේ නිකම් ගා නඩුවක් ගාන මම බෞද්ධ කිව්වොත් මගේ කියලා අපිට සාක්ෂි ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ ඔයාගේ නෙමෙයි මගේ කියලා නේද නිකම් නඩුවක් පිළිගන්නේ නැහැ ඒ වගේ මායя කියනවා මේ කය මගේ කියලා මේ කය තවුත් කරන්නේ කියලා අපිට ඔප්පු කරන්න නෑ ඔක මමව තවුත් කරලා ඉන්නේ මේ උසන් තියෙන මෙහෙම ටිකක් කියලා හොඳට හේතු මේ කාරණා ටික පෙන්නන්න වෙනවා ඔය විදිහට ආධ්‍යාත්මික කය ගැන හොඳට බලන්න මේක විමසන්න පුළුවන් යත් නිදාගෙන ඉඳගෙන හිටගෙන ඉඳගෙන නිදාගෙන හතර විදිය ඕනෙලට සුදුසු ඊට පස්සේ පල සත්‍යනවා පර පොතනවා තව අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා හිතනකොට හිතන අරමුණ හිතෙන් අල්ලගන්න. දරුවෙක් කියලා හිතනකොටම හිතින් ඒ අරමුණ අල්ලගෙන එතන දෙහිමින් බලන්න. මේ එතන හැදේ කියන රූපය ගැන බලන්න හොඳට. අර මම කිව්වා වගේ එකින් එක කොටස් බලලා කනගුණ ආහාරය නැතිලා තියෙන්නේ. ඒ බඳු කය අසුරු කරගෙන පෞද්ගලික හිත නිසා මේ දේ කය සංඥාන කරලා තියෙන්නේ. ඒ කය අසුරු කරගෙන පෞද්ගලික හිත නිසා නේද කයේ යෑමෙන්නේ වෙන්නේ. ඒ කය අසුරු කරගෙන පෞද්ගලික හිතට නේද රූප වෙන්නේ. ළමයාට රූප වෙනවා ළමයා රූප දකින්න පුතා රූප දකින්න යාළුවා රූප දකින්න නෙමෙයි මේ කය අසුර කරන පොතේ හිතටයි රූප වෙන්නේ මේ නාම රූප දෙක නොදකින්න සම නිසා සත්‍ය කියන අදහසක් ඇති වෙලා නේද මේ නාම රූප දෙක නොදන්නවා සම නිසා පුද්ගල කියන අදහසක් ඇති වෙලා තියෙනවා නේද කියලා හොඳට හිතනවා ඔය විදිහට සත්‍ය පුද්ගල භාවයේ හම් වෙන හැම ආරමුණක්ම හැකි පමණකින් හිතන්ද හිත හුරු කරන්නේ එහෙම හිතනවා සමතකම තහනකින් හිත වඩන සමතකම තහනකින් හිත වඩන්නේ මෙහෙම හිතන සීලයක පිළිදුල මට සින්තු ಗುಣ යහපත් චරිතයක් ඇතුළ ඉන්නවා අල්ලාහ් ගෙදරගෙන ඔබ භාවනා කරන කෙනානේ කියලා ඉවරලා ගැට ගන්න නැතුව ගහක් කල්ලගෙන ඒත් කමන්නේ කියලා ඉන්න පුළුවන් තරම් චරිතය කරන්න තියෙනවා එදාට යට ඇත්තටම බණ දහම කියන එක විශේෂණයක් කරන්නේ එයා ඒකට පස්සට ගන්නේ පොදුදා පස්සේ නමුත් අද දවසේදී එහෙම වෙන්නේ නැහැ. ඒ බණදාම වෙනම වැටගත්තු තග්ගල ගත්ත මන්නේ ආ කොහොම භවනා කරන්නේද කියලා ඇත්තටම එහෙම රණ්ඩු නැහැ කියන තියන ලොකු මෙවේවා. මම හිතන්නේ ජීවිතේ ගොඩාක් ගහන්නකෙ මට සිල්පුණා. එයාට ජීවිතේ වටහා ජීවිතේ බව ජීවත් කරගන්නේ දහම වෙනින් කියන මට්ටමට ඇත්තටම එන්න ඕනේ. හිතෙන් අනවශ්‍ය ඕනෑම පුර ලෝකේ දැනෙච්ච ගැටි අඩු වෙන්න ඕනේ නැහැ මේකේ. ඒ විදිහට ජීවිතය දහමට පූජා කරන කෙනාටයි හරියන්නේ. එහෙම නැත්නම් අපි කොච්චර උදින් මොන විදිහට හිටියත් අපේ ජීවිතයේ ಗುಣහාරකම නැතිකම හින්දායි වචන දෙකකට සීමා වල උදී යන පිට පුත්තකින් විතරක් යන හින්දායි අපිට දහම හරියන්නේ නැහැ. පන්සලේ වැඩත් නැහැ, පොලේ හැරිලත් නැහැ වගේ එකක් නැහැ මේකත් කියලා. නමුත් ඇත්තටම ලෝකයේ හැම වෙලාවෙම අසත්‍යයි තම අවස්ථාන් ප්‍රයෝජන ගන්නවා විඳවන්න බලමු. නමුත් මේ හැම එකකෙම තාජී ගුණයකින් ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ කියන එකයි මගේ අදහස. මට තේරෙනවා මත්තම මොදකින මත්තම. එතකොට නිබඳ සීලයක පිළිපලා හිත වඩමින් පොල්ජි දර්ශනා කරනවා. විදර්ශනා කරනකොට තාම බැයි නම් රණ්ඩු වෙලා ඉන්න භාවනා කරන්නේ. ඊගාන් දවසේ හෙට දවසේදී රණ්ඩු වෙනකොට වචන ටිකක් ඒ වෙනදට වඩා තරහාගිය කතා කරන්න පුළුවන්කම හොයි. ආයෙත් රණ්ඩු වෙලා ඉන්න භාවනා කරනවා. රණ්ඩු වෙලා ඉවර වෙලා භාවනා කරනවා කියලා එකකට ඉන්න එපා කතාවක් වෙන්නේ නැහැ. හරිද? ඒක දෙරිම මම කියන්නේ. කාලයක් යනකොට අල්ලපු කෙනා ඊගාන් වෙත ගහගත්තත් ඉන්න පුළුවන් මනසක් හැදෙන තැනකට ඒ හැබැයි අකණ්ඩවකුණ මේ ටික කරනවා. ඒ කියන්නේ මම එහෙම කිව්වේ අද දවසේදී වැරද්දක් සිද්ධ වුණා. අනේ අපි අපි මෙහෙම වැරද්දක් සිද්ධ වෙනවා. අපිට ඔබ භාවනා කරන්න බෑ. පස්සේ මේ වැරදි හදාගෙන කරනවා කියන එක කරන්න එපා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. වැරදි වෙන කෙනාමයි භාවනා කරන්නේ. ඇයි? වැරද්ද උනේම මේ කෙලෙසින්ද? එහෙනම් මම ලෙඩෙක් මිසක ස්පිරිතාලයන්ව නිරෝගී කෙනෙක් ස්පිරිතාලයන්ව හොඳට කිසිම ලෙඩක් නැති අය ස්පිරිතාලය යන්න ඕනේ. ඕන නැහැ ලෙඩක් තියෙනවා නම් යන්න. ඒ වගේ තරහ යනවා නම් කෙලෙස් ඇති වෙනවා නම් තණ්හාව ඇති වෙනවා නම් විසඳ වෙන එයාමයි භවනා කරගන්න කොට යුත්තේ. එයා එයායි සුදුසු. පන්තිල දකින්න බැරි නම් එයා තමයි ඉක්මනට භවනා කරන්න සුදුසු කෙනා. මොකද ලෙඩේ උස්සන්න වැඩි. එහෙනම් ඒක අපිට බෑවා කියන තැනකින් නෙමෙයි තියෙන්නේ. ඒක අනිත් පැත්තෙන් අපි ගන්නෙ. එයා තමයි ඉක්මනට වැඩිපුර භාවනා කරන්න හදන්න ඕන කියලා. ඒ නිසා අඩුපාඩු වෙනවා වෙන්න පුළුවන් ආයෙත් ඒක ටික හදාගන්නවා ආයෙත් සිත වැඩනවා මෙහෙම යනකොට අද දවසේදී කෙලිච්ච වරද හෙට දවසේදී නොකෙරෙනම් දහම කඩෙන්න. එතකොට මේ විදිහට සීලයක පිළිපලා හිත වඩමින් ඔය විදිහට විදර්ශනා කරනකොට නීවර ධර්ම ටික ටික දුවනවා. ඔහොම ගිහිල්ලා අත්ථී කායතුව 50 සති පච්චපටිතාව සත්‍ය පුද්ගලෙ නොවේ කාය කෝමනා කැතේ සිද්ධී සිය වොන්ටින් ගෙලඹ සිටිනවා. තාම ඔයගොල්ලන්ට දැන් සත්‍ය පුද්ගල කියන නාම රූප ධර්මතාවයක් තියෙන්නේ කියන කාරණාව වෙනමකට කියනවා. ඒ එනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තින්නේ මුදු උත්තු කුකුටි විචිකිච්ඡකේ නීවර ධර්ම ආඩුයි. නීවර ධර්ම ටික ක්‍රමක්‍රමයෙන් දෙවිදි යනවා. යනකොට මෙහෙන් අකල්ලෝ මේ විදියට ප්‍රතිපදාව හැසිරෙනවා. සත්‍ය ප්‍රියන හෝ කයපමණ කැත්තේන සීය හොඳින් නිරබස් කියලා කියන්නේ ඕන නීවර ධර්ම නැහැ. නාම රූප ධර්ම පෙන්නන. ditthi visuddhi ti. ditthi visuddhi කියලා කිව්වේ සත්‍ය පුද්ගල දෘෂ්ටිය නැහැ. සත්‍ය පුද්ගල හැඟීම නැහැ කියන එක නෙමෙයි දෘෂ්ටිය නැහැ. ඒ කියන්නේ හොඳට අවස්ථාව පුද්ගල කියලා රැවටෙන්න පුළුවන් කම තිබුණා නෑ මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියන කාරණාවක් තියෙනවා. යම් දවසක් තියෙනවා ඇහින් බලනකොට දැන් මේ පුද්ගලයෙක් පේනවා වෙනවට නාම රූප දෙකක් තියෙන්නේ කියලා පේනවට තමයි. එදාට තමයි නීවරණ ධර්ම නැහැ. නීවරණ ධර්ම නම් තමන් කෙරෙහි නොදකිනකොට තමන් තුළ ප්‍රමෝදය උපදින සිතේ උඩ වැඩුණු ගතිය ප්‍රීතිය කියන එක හැම වෙලේම පවතින ඒ මානසික ප්‍රමෝදය නිසාම ප්‍රීතිය ප්‍රීතිය නිසාම පස්සද්දී කියලා ආධ්‍යාත්මික ධර්මතාව කරගන්නවා. ඒ නිසාම මේ හිත කය දෙක සංසිඳෙනවා සැහැල්ලු වෙනවා. ඒ නිසාම සැපය ඇති වෙනවා. සැප නිසාම හිත සමාධි වෙනවා. දැන් ඔන්න ඔය සමාධි කියනකොට විවිච්චේව කාමේ විවිච්චේව අපතලේ ධම්මේ කියලා කියනවා. අර විඳ වගේ කාමච්ඡන්දාදීව වස්තුන්ට තියෙන කැමැත්තක් නැහැ. ඒ පුද්ගල භාවය කියලා හින්දා දේවරම් ධර්මයක් නැහැ. අන්නේ සමාධියට දැන් අපි කියපු විස්තර ටික තියෙනවා. දැන් අපි සත්‍ය පුද්ගල දැකගෙන දැන් නාම රූප දෙකක් දැන් නාම රූප කියලා නැහැ. ඇහැට පෙනෙන දේ වර්ණක ධර්ම මාත්‍රයක්මයි කියන දෙන්නට එනවා. ඒ තමයි ආත්ම දෘෂ්ටියට සාපේක්ෂව තමයි අනාත්මය. ලෝකේ තුල තමයි අනිත්‍ය, නিত্য, අනිත්‍ය සප ආත්ම කියන ලෝකේ තුල දකිනවා. ඒ දැක්මට විරුද්ධව ලෝකේ තුල ඇත්ත දකින අනිත්‍ය, දුකයි, අනාත්මයි කියලා විමුක්ති මොක ඔය ටික දැක්කහම ලෝකෙන් එළියට එනවා. ලෝකෙට ආවහම ආත්මය අනාත්මය දෙකම අත්හැරෙනවා. දැන් වර්ණක තහනට අනාත්මය කියන්න ඕනෙත් නැහැ, ආත්මය කියන්න ඕනෙත් නැහැ. වර්ණක තහන මාත්‍රයක්මයි තියෙන්නේ. ඒක බාහිරමයි, අවිද්‍ය බලන නිසායි පේන්නේ කියලා හේතු ටික මෙහෙ පේනවා. තෙර නොතිබීමේ හැටගත්තේ කියලා ඔය ඔක්කොම ටික විස්තර වුණා. දැන් ඉතේම එහෙම බලනකොටම එහෙන් බලවු නිසා තියෙන වර්ණකතා මාත්‍රා කියලා දක්නකොට ඔය විස්තර ටික ඔක්කොම තියෙනවා. දක්නකොට අහකට යනකොටම නැති වෙනවා කියන එක ඉබේම හිතෙනවා. අනේ සමාධියට ඇත්ත ඇති හැටි දකිනවා. දක්නකොට කලකිරෙනවා. මේ තරම් චිත්‍රයක් තුල වර්ණ සතහනක් තුල මව මල දුකට අඬපු කඳු සතර මහා සාර්ධේ ජලයට වැඩි නේද? මේ අවිද්‍යාව ලේසි නෑ නේද කියලා හිතේනවා. මේ චිත්‍රය ඇතුලේ වර්ණ සතහන ඇතුලේ දෘෂ්ටියක ඇඳපු චිත්‍රේ දිහා බලලා මව මල දුකට අඬුවා නම්, දෘෂ්ටිය ඇඳපු චිත්‍රේ දිහා බලාගෙන පියා මල දුකට අඬපු ඇඬුවා නම් බලන්න මනසේ මොනතරම් පිස්සු බවක් තියෙනවද කියලා. විත්ති ඇඳලා තියෙන චිත්‍ර දිහා බලාගෙන ඕගොල්ලන්ට අම්මා මලා කියලා ඇඬුවාන. චිත්‍රෙම මොනතරම් චිත්‍රයක් මනසේ මවලා තියෙනවද කියලා හිතාගන්න. එතකොට එහෙම දකිනකොට එදාට තමයි දුකේ කල කරන්නේ. මේ බඳු යථාර්ථයක් තනකොට මේ බඳු තනක නේද මේ දුක් වෙන්නේ කියලා කල කරන්නේ. කල කරනහම එදාට මේ රූපාරම්මනේ ඇලෙන්නේ. එලෙනතු නම් හිත කිසිවක් උපාදාන වශයෙන් නොගෙන හිටිනවා. මේ රූපාරම්මන, සතරාරම්මන, ගන්ධාරම්මන කියන මේ ටිකට නැඹුරු වෙලා විඥානය උපදින්නේ. හම්බ ඇසි දෙවිල රූපේ නමුත්ම ඒ රූපයේ තියෙන යථාභූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක් සහිත චිත්තයයි ටිකක් උපදින. ඒ වස්තුව අල්ලගන්න ඒ නැඹුරු වෙලා පවතින චිත්ත උපදින්නේ. විඥානේ දෙහෙටන්නේ ආරෝණේ. එහෙනම් විඥානේ වෙනම විඥාන නැචිකල කිවි සිත ආය රූප සබ්ද ගන්න රට පොට්ටක් හොවත් එකක්වත් ඇසුරු කරලා නැහැ. ਉਹ උපාදාන කරලා නැහැ. ඇසුරු වෙන්න දින උපාදාන කරලා නැහැ. ඒ වහටන නිරුද්ධ වෙනවා, ඒ වහටන නිරුද්ධ වෙනවා කියන නුවණකින් දැක්මකින් ජීවත් වෙනවා. ඔන්නෝතෙන් කියන රහතන් වහන්සේ කියලා. සෝෂිලිසේෂ නිබ්බාන තව ස්කන්ධ පරිහරණය සහිතයි. නමුත් ගුරු බල බහතේ පංච උපාදාන ස්කන්ධ දෙක මෙතුණ කියන තැනට යනවා. ඊට පස්සේ මෙන්න මේ මට්ටමේ ජීවත් වෙන යම් ස්කන්ධ ටිකක් තියෙනවා නම් සලආයතන පච්ච ආයතන ටික නිසා ජීවිතයක් තියෙන. ඒ නිසා යම් නුවණකින් යුත් චිත්තචෛතසික ටිකක් උපදින්න මෙන්න මේ පැවැත්ම තියෙනවා. මේකට කියන ජීවිත පත්‍ය සලායතන පත්‍ය කියලා. කාය කෙලවර කොට ඇති වේදනා, දිවි කෙලවර කොට ඇති වේදනාව විතරක්ම නිදිනවා. ඊට පස්සේ ඒ ටික ඇති වෙන්න තිබුණු පුරාණ කර්මයන් හටගත්ත ඒ හේතුන්ට යම් ආය සම්පතියක් තියෙන ඒ ආය ජීවර වෙනකොට ඒ ටික ඉවර වෙනවා. කලමයි දැකපු දෙය ඇති බවට අහපු දෙය ඇති බවට රැස් වෙන ගතිය නතර කරලා තිබුණේ මරණාසන්න මොහොතේ උපදින අන්තිම නිමිත්තේ ප්‍රත්‍ය නිසා හටගන්න ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන තියෙන නුවණ විතරයි තියෙන්නේ. ඒ නුවණ යන්තේදි ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටික යන්තේදි නුවණ ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට මත්යේ විඥානයේ පිටත නිමිති නැති වෙනකොට නිබ්බන්ති දීරයට යන ප්‍රතිපෝයේ දීරයන් හන්සේ නිවෙනවා හනක් නෝනා වගේ කෙලෙස් ටික නැති කරාම සෝපදිශේෂ නිබ්බාන වෙනවා. මේ පෙනෙන රූපායතනේ සද්ධාරම්මන ගන්ධාරම්මනේ තියෙන අවිද්‍යාව නොදන්නාකම කියන ටික විතරක් නැති කරගන්න. ඒකට විද්‍යාව සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි දකින්නවා කියන කම ඇති කරගන්න උච්චරය ඕනේ. අනිත් ඔක්කොම ටික දෙලා මුළු ජරාමරණ දුකේම පංච උපාදාන ස්කන්ධ දුකේම මුදවල කෙලස්තික නැති කරපු කෙනාටම ස්කන්ධයන්ගේ නිරෝධය නිවන වෙනවා මිසක කෙලස් තියෙන කෙනාට ස්කන්ධයන්ගේ බිඳීම මරණයක් වෙනවා කියන කාරණාවත් දකිනවා. කෙනෙකුට මරණයක් වෙන ඒ ජීවිතයම කෙනෙකුට නිවීමක් වෙනවා කෙලස්තික නැත්තම්. එතකොට ඊගාවට රහතන් වහන්සේ පිරුණම් පෑවා කියලා කියන තැනකද පුද්ගලික පිරුණම් පෑවන්නේ අර ඉතුරු වෙච්ච අවශේෂු දුක් වූ ස්කන්ධය නිරුද්ධ වුණා කියලා දකින්න. රහතන් වහන්සේ නමක් ජීවත් වෙනවා කියන තැනකදීද අපි කතා කරන තැනකදීද ස්පර්ශායතන 6 යතහා භූත ස්වභාවයේ දන්නා වූ දක්නා වූ චිත්තචෛතසික ටිකක් පවතින එකද නිරුද්ධ නොකරගන්න. අද සත්‍යෙ පුද්ගලයේ කියන තැනක ස්කන්ධ ටිකක කෙලස් ටිකක දකින්න. ඔක තමයි ඇත්ත. ඉතින් මේ චේතනා සූත්‍රයේදී පෙන්වනවා අපිට බොහොම වටිනා කාරණාවක්. මේ ස්පර්ශ ආයතන හයට ගෝචර වෙන අරමුණ වෙන ආරම්මණයන් කෙරෙහි හිතුවත් කල්පනා කළත් අනුසය වශයෙන් පැවතුණු පවතිනවා නම් විඥානයේ පිහිටනවාමයි. නොසිතුවත් කල්පනා නොකළත් විඥානයේ පිහිටනවාමයි. මේ පේන අරමුණ වලට හිතලවත් නොහිතලවත් දෙවෙන්න බෑ. විඥානයේ පිහිටියු ජරා මරණ ශෝක පරිදෙ දුක්ඛ අධිවන සතර පවතිනවාමයි කියලා පෙන්වනවා. එතකොට සිතන්නේත් නැත්නම් කල්පනා කරන්නේත් නැත්නම් අනුසය වශයෙන්වත් පවතින්නේ නැත්නම් විඥානයේ පිහිටන්නේ නැහැ. විඥානයේ නොපිහිටියොත් ඒක නෙවෙයි. නිවන කියලා සංකල්පම හොවා ගන්න ඕනේ ශක්තේ නිවන. අරමුණේ විඥානයේ නොපිහිටන විදිහට ගබලා ගන්නකො අරමුණේ විඥානයේ නොපිහිටන්න කොහොමද නොසිතාද කල්පනා නොකරේ අනුසය වශයෙන් නොපවතින. අනුසය වශයෙන් නොපවතිනවා කියලා කිව්වෙ මොකේද? ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයකින් විතරමයි අනුසය දුරු කරන්නේ. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශන මට්ටමකෙන්නට ඕනේ දකින්නාමන හැම අරමුණකම. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියලා කිව්වෙ වෙන මොකකටවත් නෙමෙයි. තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් අපි නූපන්නත් උපන්නත් ආරම්මණයක ඇත්තක් තියෙන්නේ. ඇත්තක් තියෙන්නේ සද්දයක් කියනවා ඇහෙනවා කියන තැනක, ගන්ධයක් කියලා ඇහෙනවා කියන තැනක පවතින ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ඒ කියන්නේ ලෝකය කියලා කෙනෙකුට රූපයක් හම්බ වෙනවා නම් රූපය හම්බ වෙන්නේ සැබෑවටම මොන වගේ රූපයක්ද මොන විදිහද කියලා ඇත්තක් තියෙනවා. අපි කෙනා කෙනා හිතාගෙන රූප ගැන හිතාගෙන ඉන්න විදිහක් තියෙන පුළුවන්. අපි කෙනා කෙනා රූප ගැන හිතාගෙන ඉන්න විදිහ කෙනා කෙනාගේ ආශ්‍රම මත එක එක විදිහ රූප තියෙන්න පුළුවන්. අපි කාටත් පක්ෂ වශයෙන් පන්ති වශයෙන් කුල වශයෙන් ભેද වශයෙන් වෙන වෙන විදිහ රූප සත්‍යම් වෙන්න පුළුවන්. ඒ මොන විදිහට හම්බ වුණත් සත්‍ය වශයෙන් යථාර්ථ වශයෙන් පක්ෂයක් පන්තියක් කුලයක් ભેදපත් ආගමක් නැතුව කාටත් එක විදිහට පවතින සත්‍ය වූ සැබෑ වූම මට්ටමක් තියෙන ඇහැට රූපයක් පේනවා කියනකොට ඇහැට රූපයක් පේනවා කියනකොට ඒ රූපේ මට්ටමත් ඒ රූපය ඇති කරපු මට්ටමත් ඒ රූපේ ගති ටික කුත්ති ඒ ගති ටික ඒ විදිහටම හසු කරගන්න දකින මට්ටමට කිව්ව සම්බන්ධයි සත්‍ය අවබෝධය කියලා වෙන මුකුත්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරපු විදිහට දේශනා කරලා නැහැ. බුදුජන් වහන්සේ දැකපු දෘෂ්ටියක් බුදුජන් වහන්සේ ලෝකෙට කියලා නැහැ. අදද මේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන මේ ශාසනය ගැන සද්ධා වැඩි කරගන්න පුළුවන් ඒකයි මේ ලෝකයේ තිබුණු සැබෑම ස්වභාවය අවබෝධ කරගන්න පෙන්වුවා මිසක වෙන දෙයක් වෙන්නේ නැහැ බුදුදහම කියලා. ඒ නිසා ඒ පෙන්වෙන රූප ආයතන සැබෑම ගතිය දකින්න කර සම්මාදිටිය කියලා. ඒ සැබෑම ගතිය දකි නොදැක්ක අපිට ඒ ගතිය දන්නේ නැහැ. ඒ හින්දා සැබෑම ගතිය ඉස්සෙල්ලාම දැක්ක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සැබෑ ගතියේ ලක්ෂණ ටික මෙන්න මේවා. බාහිරයි උපාදායයි මේ හේතු නිහට ගන්න ඒක තියනවා නෙමෙයි හට ගන්න තියන මේ ගති ටික පෙන්වුවා. ඊට පස්සේ මුඛ පරම්පරාවේ සත්පුරුෂ ඇසුරෙන් අපිට ලැබෙන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන සද්ධර්මය අහනවා කියන්නේ ඒ ওই ගති ටික ලක්ෂණ ටික අපේ ජීවිතෙන් දැන හඳුන ගන්න බලා ගන්න හිතා ගන්න පුළුවන් ලක්ෂණ ටික අහගන්න. අහගෙන ඔන්න කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණය ටික ලැබුණා. ඊට පස්සේ නම් දකින්නේ. ඊට පස්සේ තමන් තුළ අර සීලයක පිළිතල සමතකම ධනකින් හිත වලමින් නුවණින් බලනවා. එතකොට සීලයක පිළිතුර සමතකම තැනකින් හිත වඩන කියන එකට කියන ධර්මානුධර්ම ප්‍රතිපදයි. නුවණින් විදර්ශනා කරන එක කියන යෝනිසෝ මනසිකාරය කියලා. කල්යාණ මිත්‍රස්ව සද්ධර්ම ශ්‍රවණේ ධර්මානුධර්ම ප්‍රතිපදයි යෝනිසෝ මනසිකාරය කියන මේ ටික එකතු වෙනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට මේ කියපු ගතිය තමයි තේරෙනවා. නමුත් පිළිතුර හිටින්නේ නැහැ, ලබ සිටින්නේ නැහැ. තවදුරටත් මේ ටික කරනවා මේ විදිහට.
සත්පුරුෂ ඇසුර ඇසුර කරන සද්ධර්ම ශ්‍රවණය කරන ධර්මාංගම් ප්‍රතිපත්ති යොනසු මනස්කාර දෙක කරන තව ටිකක් පැහැදිලි කරනවා. යම් දවසක් තියෙනවා මේ ආර්ථිකයෙන් තමයි ජීවිතේන දවස. එදාට මත්යකට යුක්තක් නැහැ කියලා තමන් තුළම සිහිනුවන උපදිනවා. ඒ නිසා අපි මේ ශාසනයට ආවේ අහස වගේ හිස්තනක් බලන්නවත් නිරෝධයල්ලන්න කියලා කරන්නවත් එහෙම නැතිනම් අසීමිත මනසක් බලන්නවත් නෙමෙයි අපි මේ ශාසනයට ආවේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් කියන මේ දුකෙන් මිදෙන්න. එකම දරුවා ලොක්කුවේ මැරිලා ඇස් ඉදිරිපිට මැරිලා විඳින දුකෙන් මිදෙන්න, තමන්ගේ ආදී අම්මා තාත්තා මැරිලා විඳින දුකෙන් මිදෙන්නයි අපි ආවේ. ඒ ටික නිපද වෙනකම් ඒ ටික තමන් තුළ ලැබෙනකම් මේක කරන්න. ඒ දුකේ නිවීම නිවනයි කියලා දකින්න. සලායත නිරෝධේ භව නිරෝධේ නිවනයි කියලා දකින්න. වෙන දෙයක් නෑ. ඒ නිසා අද පුත්තෝත්පාද කාල මනුස්සාම භාවයක් ලැබල බොහොම වටිනා පරිසරයක් ලැබුණා. අපිට මේ ටික බැරි නෑ. වාසනාවක් තියෙන නිසායි අපිට මේ වගේ දහමක් දහම් පරිසරයක් දහම් වටපිටාවක් ලැබුණේ ඉපදුනේ. අද තියෙන්නේ අපිට විකෘති මනසකින් තොරව ඩිස්කම්බලයකින් තොරව ප්‍රකෘති මනසක් හදාගෙන මේක හොඳට අහන්න කලබල වෙන්න එපා. බස් එකට නගින්න බස් එකේ දුවන්න හදන්න එපා. ඒකයි තියෙන වැඩේ. බස් එක යන ලේකින් යයි ඉක්මනට කියලා ඕගොල්ලෝ බස් එකට නැගලා බස් එකේ දුවන්න කියත් අතපය දුවල කරගන්නවා මිසක ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා යනවා ලේකට නැගලා ඉඳගෙන ඉඳ එයාගේකින් ගෙලියයි. ඉතින් ඒ නිසා මේ ශාසනයට ඇවිල්ලා තමන් බණ දහන් අහගෙන තමන්ට හැකි ප්‍රමාණයට උත්සාහවත් වෙන්න. එතකොට අපිට මේ ජීවිතයේම සසර දුක් අවසන් කරන මාර්ග ඥානයක් ලබා ගන්න බැරි නෑ. ඉතින් මේ සඳහා මේ දේශනාව හේතු සම්සිද්ධ වේවා. ඒකම මට ප්‍රශ්නයක් ගොඩාක් දෙනෙක් කියනවා. මාව පෞද්ගලිකව හම්බ වෙන්න ඕනේ කියලා ප්‍රශ්න තියනවා කියලා. මම කියන්නේ මම මෙච්චර මට තේරෙන විදිහට මම මේ පොදුවේ දෙහෙල දුන්නාම ඇත්තටම හරියට දහම තේරෙන්නේ එහෙම පෞද්ගලික ප්‍රශ්න නම් මගේ ගහන්න ඉතුරු වෙන්නේ නැති මම එහෙම අහන්න ඉතුරු වෙන්නේම කොතනකද සෝච් එකක් කියලා. මොකක් හරි පොඩි අනුවක තව කෙනෙකුට ඕනනම් මේ කරගෙන යන එකේ අපහැදිලිකම කොතනක හරි තිබුණොත් අහගන්න ඕනේ වෙයි. ඒක මෙහා මම හැබැයි බොහෝ දුරට මම හිතර මේ දේශනාවක් ඇහුවාම මොනක් තියෙන කෙනෙකුට ගොනු කරගන්න බැරි නැති දැන් මම අද වුණත් මේ සූත්‍රයේ තීගව සූත්‍රය සම්බන්ධ කරලා ඒ සූත්‍රය තව සූත්‍රයක් සම්බන්ධ කරලා ඕගොල්ලන්ට පොත් ටික බලාගත්තාම සැකයකින් තොරව එන නිවන් මඟ මෙන්න මේකයි කියලා දැකනතු කරන්න පුළුවන් ප්‍රතිපදාවක් හදලා දෙන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට තියෙන පුද්ගල සත්‍තාවක් චුට්ටක්වත් අවශ්‍ය නැහැ. මේ ටික එකට ගුණ කරගන්න අපහසුයකට මම මේ ගුණ කරලා පෙන්වපු එකක් විතරයි තියෙන්නේ. මේ ටික බලාගත්තාම මේ ඇත්තටම තමන්ගේ මනස දිහා බලාගෙන කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ තමන්ට නිවන්තරම අඩු වෙනවද කෙලෙස් අඩු වෙනවද කියලා තමන්ගේ ගතිය බල බල මේක කරන්න පුළුවන්. ඊට පස්සේ තමන් දන්නවා මේ කෙලෙස් අඩු කරගන්න මේ නාම රූප ගැළුවේ ඇදෙන්නම් හාමුදුරනේ මට කොහොමකටත් 32 පේනවා ඇට සැකිය පේනවා කියලා තොරන් බලන්න එහෙම නෙමෙයි නිවන් ධර්ම අඩු කරගන්න. මොකද ඉවර නැහැ. නිවන් ධර්ම අඩු කරගත්තේයි අඩු වුණාම ආධ්‍යාත්මික ධර්මතා ටිකක් වැඩෙනවා. ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය ආදී ධර්මතා ටිකක් කරා හිත සමාධිය වෙනවා. සමාධිය වෙනකොට මේ කාම සංයාවට ලැබෙන ඒ සංයාව ඒ දැක්මම ඒ සමාධිය ගත්තේ මෙන්න මේ පෙන්වපු මාර්ග ඥාන නැත්නම් මෙන්න මේ ඇසිදෙවිල රූපයක් වෙනකොට ඒ රූපය තුල මෙන්න මේ ගති ටික පෙනෙන මට්ටමට ගන්නයි කියන කාරණාව තියෙනවා. එතකොට එහෙම අර්ථ තියාගෙන භවනා කළොත් අපිට මේ එක එක චිත්‍රවලින් වෙන්නේ නැති ඉඳන් මේ භවනා කරන ගියාම ගොඩක් දෙනෙකුට එක එක චිත්‍රපටි එක්ක ශරීර කැඩි කැඩි කැඩිලා කැඩිලා යනවා, ඔළුව දිවිමින් වී යනවා, අඟල අඟල කැඩිලා කැඩෙනවා කියලා. ඉතින් මේ කියන ඒවා ගත්තාම මට හිතාගන්න බැ මේ මොකද මම මොහොම කැඩි ගලන්න කිව්වද කියලා. නෑ ඒකට හේතුව හොඳ කාරණාවක් දැක්ක අපි ලිඳකට බහිනවා ලිඳට බහින්දි ඉතින්ලා කඹයක් එකෙන් ගැට ගහලා මොකක් හරි ඒක ආදරනේ බහින්නේ එක පාටම පැනනොත් මොකද වෙන්නේ අතපයක ඒ වගේ හොඳට මේ නාම රූප ධර්ම බලනකොට ධර්ම ගැට ගහලා කියන මම මේක බලන්නේ හිත සමාධි කරලා මේ වගේ ඥාන දර්ශනයකට එන්නයි කියන එක තියාගෙන මේ නාම රූප දෙක බලන්න නැති වුණ දෙකට පැනලා වගේ නාම රූප දෙක බලන්න කියලා ගියාම නාමය මෙහෙම රූපය මෙහෙම ඉතින් රූපය තව හිතට හිතනවා එහෙම හිතන එකත් බලනවා ඔහොම හිතන එකත් බලනවා නාම ධර්ම කියලා බලන් යනකොට තමන් දෙකක් හිතනවා ඒ හිතන එකත් හරි කියලා ඒකෙත් තරයක් බලනවා ඒකෙත් තරයක් බලනවා තමන් වෙනම නාම රූප දෙකට වෙනව පරීක්ෂණ ටිකක් කරගෙන යනවා ඒකයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වෙද්දීපා මේ පෙන්නපු සීමාවට ගොනු වෙන්නේ මේ රූප කලාප කලාප කඩාගෙන 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 ගිහිල්ලා එහෙම බලන්න ඕන නැහැ අපි මේ උපායයක් කරන්නේ අපිට නීවරණ ධර්ම තුර වෙන ප්‍රමාද විතරක් බලාගත්තාම ඇති ඈ ඔය පුද්ගල සංඥාවක වෙන මට්ටම දැන් මේකෙන් කරන්නේ මේ නාම රූප දෙක බැලුවේ නාම රූප දෙකක් බලා ගන්න ඕනෑවට නෙමෙයි මෙතනදී පුද්ගල සංඥාවක ගවා ගන්නයි කියන එකෙන් දකින්නේ පුද්ගල සංඥාවක ගවා ගත්තේ මේ හිත සමාධි කරගන්න නීවරණ ධර්ම තුර කරගන්න නීවරණ ධර්ම දිරු කරගත හිත සමාධි කරගත මෙන්න මේ යථාභූත ඥාන දර්ශනේ දර්ශනය කරගන්න මේ යථාභූත ඥාන දර්ශනේ එළඹ සිටියාම ඇත්ත ඇහිටි දකින්නවා කියන ධර්මතාවයේදී මෙතෙන් එදාටයි පළකරන්නේ මෙතෙන් කියන කාරණාව තේරුණා ඒකත් පිට මතක් කරනවා පොඩ්ඩක් අවශ්‍යම දේවල් තියෙන්න පුළුවන් හම්බෙලා පොඩ්ඩක් කතා කරන්න නමුත් ඔය වගේ කෑලි කැඩෙන ඒවා හිස්බවල් දකින්න ඒවා නම් අරගෙන මම ගවත්තන් එන්න එපා කියන එක මතක් කරන මගේ කාලෙත් අපරාධ කරන කාලෙත් අපරාධ මොකද මම කෑලි කැඩෙන ඒවා බලන්න කියලාත් නැහැ හිස්බවල් බලන්න කියලාත් නැහැ බලන්න කියපේ අර්ථ මොකද්ද කියලා තේරුම් ගන්න කියන එක මතක් කරන්න නැත්නම් වටරේලා මොකක් හරි අත්‍යවශ්‍ය කාරණාවක් කියලා අන්තිමට කියන්නේ මොකද්ද මේ උඩුව ජීවි යනවා දැක්කම එහෙම මම කියන්නේ මේ අහපු එකේ වචනයක්වත් තේරෙන්නේ නැහැ කියලා ඉතින් මේ මහන්න වෙන්නේ එහෙම වෙන්නේ නැතිවී හැබැයි මේ කාරණාව තේරුම් ගත්තොත් ඒක තමන්ටත් පහසුයි මොකද ඒක හදාගන්න මම මේ ටික කියන්නේ ඒක වැරදි මේක මේ ওই චිත්‍ර බලන එක වැරදි ඔය දැන් කොතනක් හරි මනස පිට කරලා තියෙන්නේ මේ දේශනාව නාපවහලා හරියට ඒ සීමාවන්ට සීමා දෙලා මේක කළාම හොඳටම ප්‍රමාණවත් කියන එකයි කියන්නේ මේ හරි ඒකම මේ එටික ඉවරයි සම්පන්නනේ කට්ටිය එකතු වෙලා වටේ පිටපත සුද්ධ පරිත්‍ත කළා ඈ පොයි දාසු දෙට ආවමක් කරගෙන තිනේවා වටට සුද්ධ පරිත්‍ත කළා එන්නේ යන්න සමහර විටක පින්තුන් සිල් සමාදන් වල ගියාම සෝවන්නට අතු ගන්න වෙයි වෙනවා ඉතින් ඒක අකුසලයකුත් වෙයි ඒ හින්දා බත් පාසල් එහෙම ගත්තනම් කඩදාසි තියෙනම් එකතු කරලා ඒව ගිනි තියලා වටේ පිටේ අතු ගාලා මේවා කියන්න ඕනේ නැහැ හරිනම් මේවා කරෙන්න ඕනේ දේවල් ඉස්සරලා තේරුම් ගන්න නමුත් අපි ඔක්කොම අලුතෙන් නව යුගයේ කොම්පියුටර් එකේ නැවිලා තියෙන මුත්තන් මොකන්නේ බෑ නේද එතකොට ඒ හින්දා වට පිටාව සුද්ධ පවිත්‍ර කරලා අස්පත් කරලා කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා මේ ඔබලෝ මොන කට්ටියක් ඕදගෙන වටපිටාවත් අතු ගාලා වන්දනා කරන්න හැමදාම තියෙන්නේ හැමදාම දෙනවා තමයි මම ඔය ඕවා කිව්වත් මේ තරහ දහදකින් නැහැ මේ කියන්නේ ඔබලෝ හැමෝටම හැදෙන්න හදාගන්න සමහර වචන මගේ රළු ඇති මේ සමහර විට ඉන්ද්‍රියන් ඉගෙන
ඒක තමයි නේද? ඒක තමයි.